විස්තරින් දැනගන්න ලැබුණ සාක්කයෙන් අපි ගිය සතියේ සාකච්ඡා කරපු කාරණා පිළිබඳව අපි ගිය සතියේදී සාකච්ඡාව අවසානයේදී කත්තේගේ අදහසක් ඇටියට තීරණය වුණා. තයෝධම්ම සූත්‍රය මුල් කරගෙන අද දවසේදී සාකච්ඡාව පවත්වමු කියලා. ඉතින් ඒ අනුව මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඩොක්ටර් ලලිත් රන්තුංගට අපි අද සම්බන්ධ වෙන අද දවසේ සාකච්ඡාව අපිට ආරම්භ කරන්න කියලා.
එතකොට තයෝධම්ම සූත්‍රය අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙන්නේ, ඒකේ 8 වෙනි කොටසේ. මේක අපිට පොඩ්ඩක් වැරදුනා ගිය සතියේ 3 වෙනි කොටසේ කියලා කිව්වේ. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කරුණු තුන තුන අරගෙන කරුණු ඒ වගේ ඒවා 10ක්. එතකොට ඔක්කොම කරුණු 30ක් වෙනවා. ඒකින්ද පොඩ්ඩක් මේක ගැඹුරු බවක් තියෙනවා. අපි බලමු විදිහට බලමු. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ධර්ම තුනක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැත්තම් අරහත් සම්මසම්බුද්ධ තථාගතයන් වහන්සේ මේ ලෝකේ ඉපදෙන්නේ නැහැ කියලා. මේ තථාගතයන් වහන්සේගේ ධර්මීය දීප්ත වෙන්නේ නැහැ කියලා. ඒ කරුණු තුන තමයි ජාතිය, ජරාව, මරණය. ජාති, ජරා, මරණ කියන තුන නැත්තම් මේ ලෝකේ මේ දාන තුන නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පැමිණීමක් ඇති වෙන්නේ නැහැ, උත්පත්තියක්. මේ ධර්ම තුන මේ සූත්‍රයේ ගැඹුරු බව නිසා මම මේක පස්සේ ඉන කොටස අනුව මම මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මොකද මෙතෙන්දී බුදුහාමුදුරුව පෙන්නන්නේ මේ ධර්ම තුන නොපියා මේ තව ධර්ම තුනක් කරන්න බෑ කියන එකයි පෙන්නන්නේ. එතකොට අපි මේක පටන් ගත්තොත් මූලික වශයෙන් මේ නරක පැත්තෙන් අපි පටන් ගමු. නරක පැත්තෙන් පටන් ගත්තොත් මේ හැමෝම අහලා ඇති මේ හිරි ඔතප් කියන ධර්මය. ඒ කියන්නේ හිරි කියලා කියන්නේ මේ පාපයට තියෙන ලැජ්ජාව. ඔතප් කියලා කියන්නේ මේ බය කියන එක. පාප පව කිරීමට තියෙන බය. එතකොට මේ හිරි නැතිනම්, ඒ කියන්නේ අහිරිකම් කියලා කියනවා. ඒ කියන්නේ පාපයට ලැජ්ජාවක් නැහැ. ඕන පවක් කරන්න පුළුවන්. බොන්න පුළුවන්, මිනි මරන්න පුළුවන්, ඕන දෙයක් ඒ වගේ දේවල් තියෙනවා. ලැජ්ජාවකුත් නැහැ, හොරගම් කරන්න වගේ දේවල් බයකුත් නැහැ. එතකොට ලැජ්ජාවකුත් නැත්තම් බයකුත් නැත්තම් ඒ වගේම මේ පුද්ගලයා මේ ප්‍රමාද වෙන පුද්ගලයෙක්. එතකොට මේ කරුණු තුනක් තියෙනවා. ලැජ්ජාවයි, ලැජ්ජා නැති බවයි, බය නැති බවයි. ඒ කියන්නේ ප්‍රමාද බවක් අත්හැරලා නැහැ. මේ ප්‍රමාද බව මේ තුන අත්හරින්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් තුනක් පහ කරන්න බෑ කියලා. ඒ තුන මොකද්ද? අනාදරය, නොකීකරු බව, පාප මිත්‍රයන් නැති බව. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් බේබද්දු බේබද්දන්ට එක්කව වෙනවා. පාපයන් කරන කට්ටිය පාපයන්ට එකතු වෙනවා. එතකොට අර තුන, ඒ කියන්නේ ওই කට්ටිය ඔක්කොම ගත්තාම මේ පාපයන් කරන කට්ටිය ඉතින් එකට ඉන්න කැමැත්ත තියෙනවා. ඒගොල්ලෝ ඉතින් මේ මමත් බොනවා, එයත් බොනවා. එහෙමනම් ඉතින් අපි දෙන්නම එක වාගේ ඒ අයව ඇසුරු කරනවා. එතකොට මෙතෙන්දී අර තුන පහක් කරන්නේ නැතුව, ඒ කියන්නේ පාපේට ලැජ්ජා බවයි, බය නැති බවයි, ප්‍රමාදයයි යත් නොහැර කෙනෙකුට මේ අනාදරය, නොකීකරු බව, පාප මිත්‍රයන් නැති බව කියන දේ දුරු කරන්න බැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් මේ පුද්ගලයා මේ අකීකරු පුද්ගලයෙක්, කීකරු බවක් නැති පුද්ගලයෙක්, පාප මිත්‍රයන් ආශ්‍රය කරන පුද්ගලයෙක්, මේ පුද්ගලයාට මේ නිසා තවත් තුනක් පහ කරන්න බැරි වෙනවා. මේ තුන පහ කරන්නේ නැතුව තව තුනක් පහ කරන්න බැරි කමක් ඇති වෙනවා. එයාට බෑ මේ ශ්‍රද්ධාව නැතිකම, ඊළඟට නොදෙන සුළු බව, කුසීතකම කියන තුන පහ කරන්න බෑ කියන එක තියෙනවා. ඉතින් පාප මිත්‍රයන් ආශ්‍රය කරන අය ඉතින් මේ විදිහට හැසිරෙන්නේ ඉතින් ශ්‍රද්ධාවක් නැහැ. බුදුහාමුදුරන්ගෙන් ධර්මය අහන්න ඒ වගේ කිසිම ශ්‍රද්ධාවක්, කැමැත්තක් ඒ වගේ දෙයක් ඇත්තේ නැහැ මේ පුද්ගලයාට. මේ අය කිසි කෙනෙකුට දෙන්නෙත් නැහැ. පුළුවන් තරම් ඉතින් ගන්න බවම තමයි තියෙන්නේ. හොරකින් හොරෙන් හරි ගන්නවා. ඒ වගේ බීලමත් වෙලා ඉන්නවා. අන්න ඒ වගේ තත්ත්වයන් තියෙන්නේ. එතකොට මෙතන මේ කුසීතකම තමයි මේ තුන්වෙනි එක. එතකොට අශ්‍රද්ධාවයි, නොදෙන සුළු බවයි, කුසීතකමයි කියන එක. මේ කුසීතකම කියන්නේ කෝසජ්ජ කියන එක පාලි වචනේ පාදිලි කරන්නේ. ඉන්ඩෝලන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මෙතෙන්දි මම බෝඩක් වෙන සූත්‍රයකට යනවා. දැන් මේක දිගට මේ විදිහට බැලුවොත් ඉන්නේ අමාරු වෙන නිසා එක පැත්තකින්. අනිත් අතට මේ කුසීතකම කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්නත් ඕනේ. මේක තේරුම් ගන්න හොඳ සූත්‍රයක් තියෙනවා. ඒත් අංගුත්තර නිකායේ තියෙන්නේ යමක වර්ගයේ මේ 8 කොටස් තියෙන එක. ආරම්භ වස්තු සූත්‍රය කියලා සමහර අය අහලත් ඇති. මේ කුසීත ආරම්භ වස්තු සූත්‍රයේ මේ බුදුහාමුදුරු පෙන්නනවා මේ කුසීත මෙතෙන්ද පෙන්නනවා දැන් කෙනෙක් හාමුදුරු නමකට මේ කොහේ හරි මේ වැඩක් කරන්න තියෙනවා. මොකක් හරි අමු වැඩක් කරන්න තියෙනවා. හාමුදුරුව කල්පනා කරනවා මම මේ මට මේ වැඩක් කරන්න තියෙනවා. මේ වැඩේ කරාට පස්සේ මට මහන්සියි. මට මහන්සියි කියලා කල්පනා කරලා මේ වැඩේ කරන්නත් ඉස්සෙල්ලා මම මේ ලයිඩවුන් මම මේ ඇල වෙනවා. අර තමන් ඇටෙන් වෙන්න ඕනි කර යුතු දෙයට යොමු වෙන්නේ නැතුව අවබෝධ නොකල ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරන්නේ නැතුව අර වැඩක් කරන්න තියෙනවායි කියලා හිතලා මේ පුද්ගලයා මේ ඇලවිලා නිකන් ඉන්නවා. වැඩේ කරලත් නැහැ තාම. ඊළඟට මේ පුද්ගලයා මේ වැඩක් කරලා වැඩක් කරාට පස්සේ කල්පනා කරනවා මන්දී මේ වදන් වැඩක් කළා. දැන් මට මහන්සි. ඒක නිසා එයා ඇලවිලා අර වැඩේ මේ කියන්නේ ධර්මයට අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැතුව අවබෝධ කරගත් නොකත ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැතුව ඇලවිලා කුසීතව ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝ මේක දිගින් දෙකටම ගෙනිච්චා මේ ඔය ඒ කියන්නේ දැන් ගමනක් යන්න තියෙනවා. ගමනක් යන්න තියෙනකොටත් ඉතින් මේ විදිහටම කල්පනා කරනවා මට ගමනක් යන්න තියෙනවා. මේ ගමන ගියයින් පස්සේ මට වහන්සි ඒක නිසා මම ඇලවෙනවා කියලා යන්න ඉස්සෙල්ලත් ඇලවෙනවා. ගිහිල්ලා ඇවිල්ලත් ඊට පස්සෙත් අර විදිහටම ඇලවෙනවා. ඊළඟට ලෙඩ හැදිලා ඒත් එහෙමයි මේ විදිහටම කල්පනා කරනවා. ලෙඩේ හොඳ වුණත් ඒ විදිහටම කල්පනා කරනවා. ඉතින් මේ විදිහට මේ සූත්‍රය හොඳට මේ කුසීතකම කියන එක පෙන්නනවා. මේ මේ කුසීතයි කියලා කියන්නේ මේ මෙයාගේ මේ වීරය කියන එක මේ යාන්තම් තියෙන කෙනෙක්. යාන්තම් ඇති වෙලා තියෙන වීරයක් තියෙන්නේ. ඉතින් ඒ වීර යාන්තම් තියෙන එක තමයි හේතු වෙන්නේ මේ කුසීතකම කියන එක ඇති වෙන්න. එතකොට දැන් මම මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක නැති කරගන්නත් බුදුහාමුදුරුවෝ එතන පෙන්නවා කොහොමද කුසීත නැති එක්කෙනා කරන්න කියලා. දැන් මේ අපි මෙතන කතා කරේ මේ අසද්දාවයි නොදෙන සුළු බවයි මේ කුසීතකමයි කියන මේ තුන පහ කරන්නේ නැතුව අපිට පහ කරන්න බෑ කියනෝ සිතේ නොසන්සුන්කම සංවර නැතිකම දුසිල් බව කියන එක. එතකොට සිතේ නොසන්සුන්කම කියන්නේ උද්දච්චය කියන එක. දැන් බලන්න මේ උද්දච්චය කියන එක මේ බිම හෙළු බැලුම් ගෝලයක් වගේ හිතේ සැලෙන ස්වභාවයක් තියෙනවා. මේ සැලෙන ස්වභාවය ඇති වෙලා තියෙනවා මේ බලන්න මේ අර අපි කතා කරේ මේ පාප මිත්‍රයන් ආශ්‍රය කරන මේ ස්ටබර්න් ගතියක් තියෙන ඒ පුද්ගලෙක් තමයි දැන් මේ දිගටම ඇවිල්ලා තියෙන්නේ. මසුරුකම තියෙන කුසීත පුද්ගලයෙක්. ඉතින් ඒ පුද්ගලයාගේ ගත්තාම මේ නොසන්සුන්කම කියන එක තියෙනවා. මොකද අර පාපයන් කරලා තියෙනකොට අර සිතේ බොහොම තියෙනවා මේ නොසන්සුන්කම කියන එක ඇති වෙනවා. මේ පුද්ගලයා සංවරකමක් නැහැ. මොකද මේ හිරි බව හිරි ඔතප්ප කියන දෙක නැති පුද්ගලයෙක්. ඉතින් මේ සංවරකමක් නැතුව මේ හැසිරෙනවා. ඊළඟට සීලයක් නැහැ. දුසිල් බවයි තියෙන්නේ. ඉතින් මේ තුන සිතේ නොසන්සුන්කම සංවර නැතිකම දුසිල් බව කියන එක දුරු කරන්න පුළුවන් කමක් නැහැ. අර අසද්දාවයි නොදෙන සුළු බවයි කුසීතකමයි පහ කරන්නේ නැතුව. දැන් මේ තුන නිසා, ඒ කියන්නේ සිතේ නොසන්සුන්කම සංවර නැතිකම දුසිල් බව කියන මේ තුන නිසා තවත් තුනක් පහ කරන්න බැරි වෙනවා. ඒ තුන තමයි ආර්ය ධර්මය ආර්යයන් දක්නට නොකමැති බව. කියන්නේ හාමුදුරු කෙනෙක් දකින්න යන්නවත් කැමැත්තක් ඇත්තේ නැහැ. ඉතින් බොන මිනිසුන්ගේ ওই ගතිය තියෙනවනේ කොහොමත්. මොකද හාමුදුරුව කතා කරනවානේ මේක මේ බීලා ඉවර වෙලා මේ ඒකේ ආදීනවයන් එහෙම කියනවා. ඉතින් බොන මිනිස්සයා ඔකට කැමති නැහැ. හොරගම් කරනවා. ඉතින් හොරගම් කිරීම විපාක කියනවා. ඒක හින්දා ඒව අහන්න කැමති වෙන්නේ නැහැ. ඊළඟට මේ ධර්මය අහන්න කැමතිත් නැහැ. ආර්ය ධර්මයෙන් අහන්න කැමතිත් නැහැ. ආර්යයන් දකින්න කැමති. ඊළඟට ඒ පුද්ගලයා මේ දෝෂාරෝපණ සිත සහිතව තමයි ඉන්නේ. මේ රීපෝචින් මයින්ඩ් කියලා කියනවා. කාපින් ඩිස්පොසිෂන් කියලාත් කියනවා. ඒ පුද්ගලයාගේ තියෙන්නේ මේ බණ අහනවා නම් බණ අහන්නේ මේක මම මොකක් හරි වැරද්දක් හොයනවා. අඩුවක්ම තමයි හොයන්නේ. ඉතින් මේක ගැන කල්පනා කර කර තමයි යා බණ අහන්නේ. ඇහුවත් එයාට යම් ආකාරකින් ඒක අගයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. නිකන් මේ එයා බණ අහන්න ගියේ නැති වුණත් ඔය කොහේ හරි රේඩියෝ එක හරි අහන්න ලැබුණත් ඔය කෙරෝලකින් එයා අඩුවක්ම තමයි කල්පනා කර කර ඉන්නේ. දැන් මේ තුන පහ කරන්නේ නැතුව මේ පුද්ගලයාට පුළුවන් කමක් නැහැ තව තුනක් පහ කරන්න. ඒ තුන තමයි මුලා සිහිය, මනාව නොදැනීම, සිතේ නොසන්සුන් බව කියන තුන. මුලා සිහිය කියලා කියන්නේ මේ අපි මෙතෙන්දී මේ forgetfulness කියන එක ඉංග්‍රීසියෙන් මුත් සතිය කියන එකයි. මොකද්ද මේ මුලා සිහිය කියලා කියන්නේ? දැන් බලන්න අපි මුලින්දම්ම බැලුවොත් මේ පුද්ගලයා ඇවිල්ලා මේ පාපයන් කරන පාප මිත්‍රයන් ඇසුරු කරන මේ ආර්යයන් දකින්න කැමති නැති ආර්ය ධර්මයන් අහන්න අකමැති පුද්ගලයෙක් මේ. දැන් ආර්ය ධර්මය අහන්න නැත්නම් මෙයාට ආර්ය ධර්මයක් දන්නේ නැහැ, ආර්ය ධර්මයක් ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සිහිය කියලා කියනවා නම් හරිම වැදගත් දෙයක් මේක. සිහිය කියලා කියන්නේ අපි දැනගන්න ඕනේ, සිහියෙන් අපි දැනගන්නේ හරිම වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි දුකයි කියන එක දැනගන්න ඕනේ, දුක්ඛ සමුදයයි කියන එක දැනගන්න ඕනේ, දුක්ඛ නිරෝධයයි කියන එක දැනගන්න ඕනේ, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියන එක දැනගන්න ඕනේ. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණීය දුකයි, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, අපියෙන් හායික් වීම, ප්‍රියංගෙන් මෙන් වීම, තමන්ට කැමති දේවල් නොලැබීම, පංචපාදානස්කන්ධය දුකයි කියන එක ඒක තමයි සිහියෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය තමයි පළවෙනිම අපි සිහියෙන් දැනගන්නේ. දැනගත යුතුම දේ, අනිත් දේවල් අපි සිහියෙන් දැනගන්නවා, මේක තමයි දැනගත යුතුම දේ. එතකොට මුලා සිහිය කියන්නේ මේ පුද්ගලයාට මේ දුක්ඛය කියන එක දන්නේ නැහැ. ඇයි? ආර්යයන් හම්බ වෙලා නැහැ, ආර්යයන් ඇසුරු කරලා නැහැ, ආර්ය ධර්මී අහලා නැහැ. ඇහුවත් දෝෂාරෝපණ සිතින් අහලා තියෙන්නේ. ඒක නිසා ආර්යයේ පිහිටීමක් නැහැ. මේක නිසා මේ මුලා සිහිය කියන එක තියෙනවා. එතකොට අපි සිහිය තියනවා කියනවා නම් දුක්ඛය කියන එක දැනගන්නවා, දුක්ඛ සමුදයයි කියන එක දැනගන්නවා, දුක්ඛ නිරෝධයයි කියලා දැනගන්නවා, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා දැනගන්නවා. මේ තුන දන්නවා නම් ඔන්න මතකයේ තියෙනවා නම් සිහිය තියෙනවා, නැත්නම් පොකට් ෆුල්නස් එක නැත්නම් මුලා සිහිය තියෙනවා. ලැක් ඔෆ් ක්‍රිය කම්ප්‍රිහෙන්ෂන් එහෙම නැත්නම් මනාව නොදැනීම කියන්නේ මේ අසම්පජානේ. සම්පජාන කියලා කියන්නේ මේ සියුම් නෝනක් තියෙනවා. මේක දුකයි කියලා අපිට අර සිහියත් සමග ප්‍රඥාවක් තියෙනවා. ඇත්ත තමයි මේක දුකයි, ජාතිය දුකයි, ජරාව දුකයි. අර ප්‍රඥාවක්, සියුම් වූ ප්‍රඥාවක් තියෙනවා මේක මෙහෙමයි කියලා. ඉන්ටුයිටිව් විස්ඩම් කියලා තියෙනවා. මෙහෙම දෙයක් තියෙනවා මේක, මේ මේක මේ ආකාරයට කියන එක. ඒතර අසම්පජානී කියලා කියන්නේ මේ මනාව නොදැනීම කියන එක. මේක මෙහෙමයි කියලා දන්නේ නැහැ. ඉතින් දැනගන්න විදිහක් නැහැ නේ. ඉතින් ධර්මය අහලත් නැත්තම්, දැකලත් කන් දීලත් නැත්තම්, සවන් දුන්නත් වැරදි විදිහට නම් ඒ පුද්ගලයාට මේක දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒතකොට මනාව නොදැනීමයි මෙතන තියෙන්නේ. ඊළඟට මේ සිතේ නොසන්සුන් බවක් කියලා තියෙනවා. සිතේ නොසන්සුන් බව තියෙනක මේ චේතසෝ වික්කේප කියන එක මෙතන සඳහන් කරන්නේ. මේ සිතේ නොසන්සුන් බව කියන දේ මේ පුද්ගලයාට තියෙනවා. මේක මේ සිතේ සංසුභාවය තියෙනවා කියන එකත් මේක හරියම මේ කන්ෆියුෂන් එකක්. වික්ෂේපය කියන වචනෙන් තමයි සිංහලෙන් හඳුන්වන්නේ. දැන් අපි බලන්න මේ අපි හුඟක් වෙලාවට මේ හොඳට ජීවත් වෙනකොට කල්පනා කරනවා ආනේ ඔක්කොම දේවල් ටික හොඳට තියෙනවා කියලා. මේ අපේ ගෙදරත් හොඳට තියෙනවා, ළමයිනුත් හොඳට ඉන්නවා, මේ අසුරු කරන අයත් හොඳට ඉන්නවා, හැමෝම මේ සන්තෝෂයෙන් ඉන්නවා වගේ මේ තියෙනවා. ඒ වගේම තමන්ගේ මනසත් හොඳ තත්ත්වයෙන් තියෙනවායි කියන කල්පනාවක් කෙනෙකුට තියෙනවා. හැබැයි ඉතින් මේක මෙහිම වෙන්නේ නැහැ. මේක තමයි අපේ තියෙන ලොකුම මේ කන්ෆියුෂන් එක. අපි හිතාගෙන ඉන්නේ මේක හොඳට තියෙනවා කියලා. ඉතින් එක පාටම ඉක්කෝ ඔය බේබද්දෙක් කඩා පාත් වෙනවා, එහෙම නැත්නම් සුනාමි එකක් එනවා, ඔය ඈත්ක්වේක් එකක් වෙලා මේවා කැඩිලා බිඳලා යනවා. ඉතින් එතකොට මේක මේ කන්ෆියුෂන් එක අතහරින්න ඕනි දෙයක්. මේකම තමයි ඉතින් අදෝෂය වෙන්නේ. ඉතින් මේ මේ නොසන්සුන් බවක් මේ විදිහට ඇති වෙලා තියෙනවා මේ වික්කේපේ. දැන් මේ තුන මුලා සිහියයි, මනාව නොදැනීමයි, සිතේ නොසන්සුන් බවයි කියන මේ තුන පහ කරන්නේ නැතුව බුදුහාමුදුරුවෝ කියනවා තව තුනක් පහ කරන්න බෑයි කියලා. ඒක තමයි නුනුවණින් මෙනෙහි කිරීම කියන එක. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය නොමග යෑම, සිතේ මැලි බව කියන එක. මේ තුන දුරු කරන්න බෑ අර මුලින් කියපු තුන දුරු කරන්නේ නැතුව. එතකොට දැන් බලන්න, දැන් මේ සිතේ මැලි බව අපි ගත්තොතින්, දැන් සිතේ මැලි බව කියන එක නිසා තමයි අපිට ඇති වෙන්නේ මේ තීන මිද්‍ය කියන එක. ඇත්තම කියනවා නම් සිතේ මැලි බවට අපි යෝනිසෝ මනසිකාරයක් පැවතුනේ නැත්නම් අපිට ඇති වෙන්නේ තීන මිද්‍ය. එතකොට මේ කුමග්ග සේවනම් කියලා කියනවා. ඒ කියන්නේ නොමග යෑම කියන එක. දැන් අපි හුඟක් දෙනෙක් අහලා තිනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය, සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, ඒ විදිහට. මේ වගේම වැරදි පාරකුත් තියෙනවා. වැරදි පාර තමයි මිච්ඡා දිට්ඨියක් තියෙනවා. මිච්ඡා දිට්ඨිය නිසා මිච්ඡා සංකප්පය ඇති වෙනවා, වැරදි සංකල්පයන් ඇති වෙනවා. මිච්ඡා සංකල්පයන්ගෙන් ඉතින් අර විදිහටම අර ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේම වැරදි ඒ කියන්නේ ප්‍රාණඝාත අදින්නාදාන ඒව කරන ඒ විදිහට අකුසල් සිත්. ඔය විදිහට මිච්ඡා ආජීවය, මිච්ඡා වායාමී, මිච්ඡා සතිය, මිච්ඡා සමාධිය පවා ඇති වෙනවා. එතකොට බලන්න මේ පුද්ගලයා අර ආර්ය ධර්මයන් අහන්න කැමති නොවිච්ච පුද්ගලයේ කාර්ය ධර්මයන් අහන්න ගියේ නැති පුද්ගලයේ. ඉතින් මේ පුද්ගලයාට එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයක් නැහැ. තියෙන්නේ අර වැරදි මාර්ගය. ඒ වැරදි මාර්ගයේ ගියාම සිද්ධ වෙනවා මේ පුද්ගලයාගේ. දැන් මේ තුන පහ කරන්නේ නැතුව, ඒ කියන්නේ නොනින් මෙනෙහි කිරීම, නොමග යෑම, සිතේ මැලි බව කියන මේ තුන දුරු කරන්නේ නැතුව තුනක් දුරු කරන්න බෑයි කියන්නේ. ඒ තුන තමයි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන තුන. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ අපි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පහ තියෙනකොට මේනික් කල්පනා කරනවා මේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ අතීතයේත් මමක් හිටියා, දැනත් මමක් ඉන්නවා, අනාගතයේත් මමෙක් හදාගෙන ඉන්නවා. මෙතෙන්දී යාට කල්පනා වෙන්නේ නැහැ මේක සකස් කරන දෙයක් කියන එක. මේ දැන් ඉන්න මමත් මේ ඇහැයි රූපය ගැටිලා චක්කු විඥානයේ ඇතුළු මේ ඇති වෙච්ච දෙයක් කියන එක කල්පනා කරන්නේ නැහැ. කනයි ශබ්දයයි එක්ක ඇති වෙන මේ හේතුඵල ධර්මයක් වශයෙන් කල්පනා කරන්නේ නැහැ. එයා කල්පනා කරන්නේ අතීතෙත් මම හිටියා, දැනුත් මම ඉන්නවා, අනාගතෙත් මම ඉන්නවා, මම කියන එක සම්පූර්ණයෙන් අල්ලගෙන ඉන්නවා. ඉතින් මේක හේතුව මොකද්ද? නොනෙනි මෙනෙහි කරේ නෑනේ, කල්පනා කරේ නෑනේ. මේක ඇවිල්ලා මේ අනිත්‍ය වූ දෙයක්, මේක තණ්හාව නිසා ඇති වෙලා තණ්හාව නැතිවෙනකොට නැති වෙන දෙයක් කියන එක මෙනෙහි කළේ නෑ. ඒක නිසා ඉතින් මේ පුද්ගලයාට සක්කාය දිට්ඨිය තමයි තියෙන්නේ. ඊළඟට විචිකිච්ඡාව තියෙනවා, සැකය. සැකයෙන් මේ පුද්ගලයා ජීවත් වෙන්නේ. ඊළඟට සීලබ්බත පරාමාසය. දැන් සැකය කියලා කිව්වහම අපි මේ බුදුන්, දහම්, සංඝුන් කියන ඒ තුන් කොටස් සම්බන්ධයෙන්ම ඊළඟට මේක හරිද මේක වැරදිද කියන දේ අනුව මේ සැකේ කියන එක පවතිනවා. ඊළඟට සීලබ්බත පරාමාසය කියලා කිව්වහම මෙතන දෙකක් තියෙනවා. එකක් තමයි මේ කෙනෙක් හොඳට සිල් රකින්න. හොඳට සිල් රකින්නකොට මේ සීලය බොහෝ මාසෙලා පවත්වන නිසා මේ පුද්ගලයාට මේ සීලය හේතු කොටගෙන අර තණ්හාවන් වගේ දේවල් ඇති වෙන බවක් පේන්නේ නැහැ. තණ්හාවන් ඇති වෙන්නේ නෑ, මොකද අර සීලය නිසා අර ඔක්කොම යටපත් වෙලා, අර ඒ ක්‍රමයට හැසිරීම නිසාම අරව යටපත් වෙලා තියෙනවා. එතකොට මේ පුද්ගලයා කල්පනා කරනවා මේ නිසා තමන්ට පුළුවන් ඊ කියලා මේ නිවන් යන්න, මේක තමයි නිවනේ කියන එක කල්පනා කරනවා. මේක එකක්. අනිත් සීලබ්බත පරාමාසය තමයි කෙනෙක් සිල් රකින්න. සිල් රැකගලවිලා කල්පනා කරනවා මේක නිසා මම අනාගතයේදී මම දෙවිවරුන් අතර, බ්‍රහ්මයන් අතර මම උපදිනවා. එහෙම කල්පනා කරලා අන්න ඒකට එයා ඇලෙනවා. එතකොට එයා සිල් රකින්නේ මොකටද? අනාගත භවී අර දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර ඉපදීම කියන එක කල්පනා කරගෙන තමයි එයාගේ, ඒක තමයි එයාගේ එම් එක, අරමුණ වෙන්නේ ඒකයි. එතකොට මෙන්න මේ තුන පහ කරන්නේ නැතුව කෙනෙකුට රාග, දෝෂ, මෝහ කියන තුන පහ කරන්න බැහැ කියන එක කියනවා. එනේ සක්කාය දිට්ඨිය තියෙනවා නම් තමයි අපි දන්නේ දුක්ඛය කියන එක, දන්නේ දුක්ඛ සමුදයයි කියලා දන්නේ. සක්කාය දිට්ඨිය නැත්තම් තමයි අපි දන්නේ දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන එක අපි දන්නේ. එතන සක්කාය දිට්ඨිය කියන එක තියෙන පුද්ගලයෙකුට මේක හරියට දන්නේ නැහැ. අහලා තියෙන කෙනෙක්, භාවනා කරන කෙනෙක් අහලා තිනවා වෙන්න පුළුවන්. නමුත් ඒ ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ වෙලා නැති නිසා ඒ පුද්ගලයාට මේ කියන්නේ සක්කාය දිට්ඨිය පවතිනවා. පවතිනකම් මේ රාග, දෝෂ, මෝහ කියන ඒවා අයින් කරන්න බෑ. ඒකට මේක හරි හොඳ දෙයක් මේ බුදුහාමුදුරු මේ දේශනාවේ පෙන්වලා දීලා තින්නේ. ඒ කියන්නේ අපිට නිවන් දකින්න පුළුවන් කමක් දැන් කෙනෙක් හිතනවා, පෙලක් අය හිතනවා, මේ තණ්හාව දැන් ඔන්න ඔය ආච්චි කෙනෙක් ගන්න පෙලක් වෙලා ආච්චිලා කල්පනා කරනවා, ආ දැන් මං ඔක්කොම අත්හැරලා ඉන්නේ, ළමයින්ට මේවා දීලා අරවට ඔයගොල්ලන්ට මේ ඔක්කොම දිග දීලා මං දැන් මුකුත් නෑ, එකකින් තමයි මට දැන් නිවන් දකින්න පුළුවන්, මම ඔක්කොම අත්හැරලා කියලා කල්පනා කරනවා. නමුත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ආච්චි ඇත්තම කියනවා නම් ඒ දීලා තින්නේ අල්ලගෙන තමයි. ඒක ඒව දීම කියන එක වෙන කතාවක්. මේ සක්කාය දිට්ඨිය නැති කිරීම කියන එක, ඒක තමයි විශාලම දේ. ඒක මේ අවබෝධ කරගන්නේ නැතුව, මේක මේ සක්කාය දිට්ඨිය නැති කිරීම කියන එක අවබෝධ කරගන්නේ නැතුව මේ රාග, ද්වේෂ, මෝහ කියන ඒවා නැති කරන්න බෑ. ඒ කියන්නේ රහත් බව කියන එක ඇති කරගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ රාගය කියන එක අපි ඉස්සෙල්ලත් සතිවල කතා කළා. දැන් මතක ඇති අපි රාග සල්ලයට දක්වා ගියා. එක දිශාවක ගමන් කළා මේ කබලිකාර ආහාරය නිසා අසුභේ සුභ කියන විපල්යාසය ඇති වෙලා කාමයන් අපි දැඩිව අරගෙන කාම යෝගයන් ඇති වෙලා කාම උපාදානයන් ඇති වෙලා වස්තුකාම ක්ලේශකාමයන්ගේ අවිද්‍යා කාය ග්‍රන්ථය ඇති වෙලා තදින් අල්ලගෙන ඉඳලා මේක අනුසය අනුව පවත්වලා ඒ කියන්නේ පහ කරන්නේ නැතුව කාම ආශ්‍රවයන් ඇති වෙලා කාම ආශ්‍රයන්ගේ විපුල භාවයට පත් වෙලා ඒක ඕගයක් වෙලා මේක දරා ගන්න බැරි තත්ත්වයට ඇති වුණා මේ රාග සල්ලි ඇති වෙනවා කියලා අපි කල්පනා කතා කරා ගිය සති පෙර සතිවල. ඊළඟටම ද්වේෂය මේ ස්පර්ශ ආහාර හේතු කොටගෙන ඇති වෙන ක්‍රමයක් අපි කතා කරා. එතකොට ඒ වගේම අපි කතා නොකරපු දෙයක් නම් තමයි මේ විඥාන ආහාර හේතු කොටගෙන මෝහය ඇති වෙන එක ඒ තුන්වෙනි එක නම්. එතකොට මේ රාග ද්වේෂ මෝහය මේ තුනම ওই විදිහට පවතිනවා අපි මේ විදිහට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය ඒවා දුරු කරන්නේ නැතුව ඒවා දුරු කළා වුණත් රාග දෝෂ මෝහ යම් ප්‍රමාණයට පවතිනවා. නමුත් ඒ ගැම්ම අඩු වෙලා තියෙන. එතකොට අර තුන පහ කරන්නේ නැතුව මේ තුන පහ කරන්න බෑ. ඊළඟට මේ තුන පහ කරන්නේ නැතුව මේ ඉපදීම ජරාව මරණය කියන එක දුරු කරන්නට බෑයි කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් මේක බුදුහාමුදුරුවෝ ඉතින් මේක ලස්සනට පෙන්නනවා මේ පුද්ගලයෙක්ගේ ගත්තාම ඉතින් මේ පාපෙට ලැජ්ජා නැතිකම බය නැතිකම ප්‍රමාදය කියන එක මේ අතහරින්න නැතුව මේ පුද්ගලයාට ඉතින් පුළුවන් කමක් නැහැ මේ පවිටි මුතරන් අයින් කරන්න. ඊළඟට පවිටි මුතරන් අයින් කරන්නේ නැතුව මේ කුසීතකම අයින් කරන්න බෑ, දුසිල් බව අයින් කරන්න බෑ, දෝෂාරෝපණ සිත් පහ කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සිතේ නොසන්සුන්කම් පහ කරන්න බෑ, සිතේ නොසන්සුන්කම් පහ කරන්නේ නැතුව මේක මේ නිත්තුන නුවණින් මෙනෙහි කිරීම නොමග යාම ඒව පහ කරන්නේ. මේ නිසා ඉතින් සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය ඇති වෙනවා. ඉතින් මේ සැකයේ තියෙන පුද්ගලයාට පුළුවන් කමක් ඇත්තේ නැහැ රාග දෝෂ මෝහ කියන ඒවා දුරු කරන්න. ඉතින් මේ රාග දෝෂ මෝහ දුරු කරන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ කියනවා. ජාති ජරා මරණ කියන ඒවා අයින් අවසන් කරන්න. ඉතින් ඒක තමයි මේ ධර්මයේ. ඉතින් මෙතන එතකොට කරුණු 30ක් වෙනවා. ඉතින් මේකේ අනිත් පැත්තට ඊළඟට එතකොට කර්ම 30ක් ආයෙත් එනවා. මොකද ඉතින් දැන් මෙතන කියේ පාපයට දැන් හිරි අහිරිකම් කියන එක මෙතන කියේ පාපයට ලැජ්ජා නැති බව. එතකොට පාපයට ලැජ්ජාව තියෙනවා නම් මේක අනිත් පැත්තට ওই විදිහට ගෙනියන්න පුළුවන්. ඒ කර්ම තුන ඕකේ ඔපොසිට් එක විරුද්ධ බවයි බලන්න. ඒ විරුද්ධ කර්ම තුන අරගෙන ගියාම දිගින් දිගටම පුළුවන් අර රාග දෝෂ මෝහ එනකම් සම්පූර්ණයෙන් පහ කරන්න. මම හිතන්නේ මේක ප්‍රමාණවත් අපි දැන් සාකච්ඡාව ඉදිරියට ගෙනියමු.
හොඳයි ડોક્ટર අන්තුංග, I think මම හිතන්නේ බොහොම අපිට මේ සරලම ආකාරයට තවදම සූත්‍රය පැහැදිලි කරලා දුන්නා අද දවසේදී. මොකද තවදම සූත්‍රය මම හිතන්නේ අපි මිනිසාදී රේඩියෝ එකේ සද්ද දැම්ම වගේ මතකයක් තියෙනවා. හිතත් යනවා කොහොමත් වෙනත් ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍රයක්. මට හිතුණා අද මේ පැහැදිලි කර දෙවිදීම ඉතාමත්ම සරලාකාරයට කියලා දුන්නේ කියලා අපි කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට. ඉතින් අපි දැන් අද දවසේදී මේ කාරණා පිළිබඳ මතුව තියෙන ප්‍රශ්න හරි පැහැදිලි කිරීම තව අවශ්‍ය නම් කතා කරමු. මම යොමු වෙන්න ජපානයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන සුනේත් කරුණාතිලක මහත්මයාට ඉස්සෙල්ලාම සුනේත් සම්බන්ධ වෙනකොටම තමයි මේ සාකච්ඡා පටන් ගත්තේ. සුනේත් වාර මිසුන්නේ නැහැ මොකුත්. ඔයාලට මිසුනේ සාක්‍ය කරපු විවරණේ පමණයි. ડોક્ટર අතට පටන් ගන්නකොටම ඒවා ජොයින් වුණේ. ඔයාලට පුළුවන් අහන්න ප්‍රශ්නයක්
හොඳයි. මම හිතන්නේ මේ සායධර්ම සූත්‍ර අපිට ගොඩාක් දේවල් තියෙනවා එකපාරකින් විතරක් අපිට. මම හිතන්නේ මේක ඔක්කොම කරුණු ටික මේ තේරුම් ගන්න කියන්නේ එකින් එක මම හිතන්නේ ආපහු තේරුම් ගන්න එක තමයි ගොඩාක්ම හොඳ දේ. මට එකක් දැනගන්න ඕන ලලිත රන්තුංග මහත්මයාගෙන් මේ හිරි ඔතප්පුයි ඊළඟට ප්‍රමාදය ගැන කියනවා. ප්‍රමාදය තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ප්‍රමාදය කියන්නේ මම සාමාන්‍යයෙන් අදහස් කරගෙන ඉන්නේ ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට එච්චර කැපවීමක් නැහැ කියන දෙයක් වගේ තමයි මම තේරුම් අරගෙන තියෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.
මේකේ හොඳම පැහැදිලි කිරීම තියෙන්නේ ධාතු විභංග සූත්‍රයේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ප්‍රඥාවේ නාපමජ්ජී කියලා ප්‍රඥාවේ පමා නොවිය යුතුයි කියලා. ඔන්න ඔය ප්‍රඥාවේ පමා නොවීම තමයි අපි කළ යුතු දේ. ප්‍රඥාවේ පමා වෙනවා කියන්නේ මොකක්ද? දැන් ප්‍රඥාවේ පමා නොවීම අපි බලමු. දැන් මෙතෙන්දී අපි ගිය සතියේ මේක කතා සාකච්ඡා කළා. දැන් අපි මේ අපේ ශරීරයේ තියෙන මේ කෙස්ලොන් නියදත් මස්සන්නහර ඇට ඇට මිදුළු ආදී දේවල් තියෙනවා. ඉතින් මේවා තියෙන්නේ මේ තද ගතිය තියෙන පඨවි ධාතු. එතකොට මේ පඨවි ධාතුව මගේද කියන එක තමන් මෙහි කරලා බලනවා. පඨවි ධාතුව බැලුවම තමන්ට පේනවා මේ පඨවි ධාතුව බාහිරත් පඨවි ධාතුවක් තියෙනවා. අභ්‍යන්තරයේත් පඨවි ධාතුවක් තියෙනවා. එතකොට මේ පඨවි ධාතුව දැන් අපි කල්පනා කරලා බලනවා මේ පඨවි ධාතු මගේ වෙන්න පුළුවන්ද කියලා. එළියේ තියෙන තනකොළ ටික මගේද? එනකොට පේනවා ඒක මගේ නෙමෙයි. එළියේ තියෙන අසූචි මගේද? ඒවා මගේ නෙමෙයි. එළියේ තියෙන කෙස් මගේද? නැම මගේ නෙමෙයි. එතකොට හැබැයි ඒකයි මේ මගේ ඔළුවේ තියෙන කෙසුයි අතර වෙනසක් නැහැ. දැන් මෙතනවා මෙහෙමනම් අරක මගේ නෙමෙයි නම් මේකත් කොහෙත්ම මගේ වෙන්න නම් පුළුවන් කමක් ඇත්තේ නැහැ. පොඩි ප්‍රඥාවක් ඇති වුණා මෙහෙමනම් මේ පඨවි ධාතෝ කියන එක මගේ නෙවෙයි කියන එක. මේ විදිහට මුළු ලෝකෙම දිහා බැලුවහම මේ තද ගතිය තියෙන ඕනම දෙයක් මගේ නෙවෙයි කියන ප්‍රඥාවක් ඇති වෙනවා. මෙන්න මේකයි මේ ප්‍රඥාවේ ප්‍රමාණ නොවෙනවා කියන්නේ. මේ පඨවිය කියලා බලලා පඨවිය මගේ නෙවෙයි කියලා තමයි දැනගන්න ඕනේ. ඊළඟට මේ එළියේ තියෙන වතුර, මුත්‍රා, ජාති, වැස්ස, ඒ දේවල් දිහා කල්පනා කරලා ඒව මගේ නෙමෙයි. ඇතුලේ තියෙන දේවලුත් මගේ නෙමෙයි. මෙන්න ප්‍රඥාවක් ඇති වෙනවා මේක මගේ නෙමෙයි කියලා. ඊළඟට වායෝ ධාතු, තේජෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු, ඊළඟට මේ ශුන්‍යයි කියලා ගන්න ඒ සම්පූර්ණේ ඔක්කොම දේවල් දැන් සම්පූර්ණ ධාතු 6ම අයින් කරනවා. අයින් කරලා ඉතින් මේ එකක්වත් මගේ නෙමෙයි කියලා දැනගන්නවා. ඊළඟට මේ පුද්ගලයාට පේනවා මට බොහෝම කාලයක් මේ සමාධියෙන් මේ ආකාශයට යොමු කළා හරි නවසඤ්ඤානා සංඥාය යතනේ හරි බොහෝම කාලයක් පවත්තන්නට පුළුවන්. නමුත් මේකත් සකස් කරපු දෙයක්. මේක මේ සකස් වීම නැති වෙච්ච ගමන් මේක නැති වෙනවා. එහෙමනම් ඒකත් මගේ නෙමෙයි කියලා අයින් කරනවා. ඔන්න මේ විදිහට අයින් කරායින් පස්සේ මේ පුද්ගලයා දැන් බලන්න අර ඉහළම ධානයන්ට ගිහලා ඉහළම තත්ත්වයේ ඉන්නේ. මෙයා කල්පනා කරනවා මේ සකස් කරන දේවල් ඔක්කොම කැඩෙනවා, බිඳෙනවා, නැති වෙනවා, අනිත්‍ය වූ දේවල්. ඒක නිසා මෙයා සකස් කරන එක නවත්තනවා. භවයේ සඳහවත් බුදුහාමුදුරු දේශනා කරේ භවායවා විභවායවා නාවි සංචේතේති නාවි සංකරුති කියලා. චේතනාව තියාගන්නෙත් නැහැ. සකස් කිරීමක් කරන්නෙත් නැහැ. මෙහෙම කිරීමෙන් මේ සියලුම තණ්හාවන් අත්හැරලා ඒ පුද්ගලයා රහත් බවට පත් වෙනවා, විමුක්තිය ලබනවා. ප්‍රඥාවේ පමා නොවෙනවා කියන්නේ මෙන්න මේකයි. ඒක බොහෝ වැදගත් ප්‍රශ්නයක්. මෙන්න මේ විදිහට තමයි ප්‍රඥාව අපි පවත්වන්න ඕනේ. මෙහෙම නැත්තම් අපි පමාද වෙනවා. අපි රූපේ මගේ කියලා ගන්නවා, පමා වෙනවා. සද්දේ මගේ කියලා ගන්නවා, පමා වෙනවා. සම්පූර්ණයෙන් පමා වීම කියන්නේ අර යෝනිසෝ මනසිකාරයෙන් යුතු මේක කල්පනා කරලා මේක මගේ නෙමෙයි කියලා අයින් කිරීමෙන් තමයි මේ පමා නොවෙනවා කියන එක කියන්නේ. හිරිදනය කියන එක අපි දන්නවා මේ පාපයට තියෙන ලැජ්ජාව කියන එක. පව් කරන්න තියෙන ලැජ්ජාව. එයාට පව් කරන්න තියෙන බය ඕතප්පදණී කියන එක. ඉතින් මේ හිරි ඕතප්පදන් දෙකයි ඒ ප්‍රඥාවේ ප්‍රමා නොවීමයි කියන එක පවත්න්නට ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් එච්චර දුර යන්නේ නැති කෙනෙක් කල්පනා කරනවා නම් ඉතින් මේ පෙනී මේ අනුවම ඉතින් ඔයිට වඩා කුඩා වූ දේවල් කෙනෙකුට මති කරගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් බලන්න පුළුවන් මට මේ වැඩක් කරන්න තියෙනවා, මම මේ වැඩේ කරනවා කියන එක කල්පනා කරලා ඒක ප්‍රමා නොවි යනවා. හැබැයි ඒක ආර්ය ධර්මයේ හැටියට ඒක අර කරන දේ අපි තුන් දන් දෙනවා නම් දන් දෙන්න තියෙනවා. ඉතින් දන් දෙන්න ප්‍රමා නොවි මේ දේවල් කරනවා. ඒවා මේ මතු උප්පත්ති ඇති කරන කුසල කර්මයන්. මේ කතා කරන්නේ මේ ප්‍රමා වීම කියන්නේ කෙලීම මාර්ගඵලයන් ලැබෙන ඒ අනාගතයේදී භවයන් ඇති නොවන ප්‍රමා වීමක් තමයි මේ අපි මෙතෙන්දී කතා කරන්නේ. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් වේවි කියලා ඒ පිළිතුර.
ඔව් හොඳයි නැත්නම් ගොඩක් පැහැදිලි වුණා පින්සේ.
හොඳයි. අපි සුභද්‍රා ගුණවර්ධනේ මහත්මියට ඒ සම්බන්ධයෙන්ම එතන සවදගුණ අධර්මයෙන් පුළුවන් අපිට සමුහිත වෙන්න ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. මට ඇහෙන්නේ නැහැ. මම හිතන්නේ මයිකේ මියුට් කරලා වෙන්නේ නැති. ඇහෙන්නේ නේද? මයිකේ මියුට් කරලා මම හිතන්නේ එක ලියලා හරි කමන්නේ අපිට කතා කරනවා නම්. ප්‍රශ්නයක් නැත්නම් එ නැහැ කියන එකුණත් කමන්නේ නැහැ කියන්නේ. හොඳයි. දැන් කතා කරනවා. ඔව් කතා ගන්න අපිට දැන් ඇහි මං හිතන්නේ කතා කරුත් නෑ නේද හොඳයි අපි එහෙනම් යමු යමු අපිට සම්බන්ධ වෙන්නේ ශ්‍රීමති මහත්මිය අපිට UK වලින් සම්බන්ධ වෙන්නේ මේ මහත්මයායි මහත්මියට පුළුවන් අපිට එකතු වෙන්න ප්‍රශ්නයක් කතා ගන්න
කරුණායි දැනට නම් ප්‍රශ්නයක් නෑ මහත්මයා මම තිබුණත් ආපහු වහන්න මේ ටික නම් හොඳට පැහැදිලි
වුණා මට හොඳයි හොඳයි පදමසිරි මහත්මයා මෙල්බන් වලින් සම්බන්ධ වෙන්න මානල් මහත්මිය මෙල්බන් වලින් සම්බන්ධ වෙන්න පදමසිරි මහත්මයා හොඳයි මං හිතන්නේ කට්ටිය ඔක්කොම හොඳටම තේරලා වගේ ડોක්ටර් අන්තංග අද මට පේන ප්‍රශ්න අහන්නේ යොමු වෙන කොට නෑ වගේ චන්ද ඉස්සරහ මහත්මිය මම හිතන්නේ මයික් එක මියුට් කරලා සාකච්ඡා කරන්න ඉවත් කරන්න මට ප්‍රශ්නයක්
තියෙනවා මේ ෆෝම් මහත්මයා ලලිත් මහත්මයාගෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරක් අහන්නේ මහත්මයා දැසි මුලාව අසම්පන්නය ඒකට කියන්නේ clear comprehension and lack of clear comprehension කියලා එතකොට මේ සිහි මුලාව නැති කරගන්නේ ඒ වගේම වික්ෂේපය කියන වචනේ පැහැදිලි මදි ඒක පැහැදිලි කරලා දෙනවා නම් සිහි මුලාව නැති කරගන්න හැටි වික්ෂේපය
තීරු කරගැනීම. හොඳයි. දැන් සිහි මුලාව කියන එක නැති කරගන්න නම් සතර සතිපට්ඨානිය වඩන්න ඕනේ. අපි කය පිළවඳව කායේ කායානුපස්සී විහෙරති. එතකොට මේ ආතාපි සම්පජානෝ සතිමා. මේ කියන්නේ සම්පූර්ණයෙන් සිහිය පවත්වනෝ අපි මේ කය. කය මොන ආකාරයේද? කය කෙස්ලොන් නියදත් ඒ තියෙන අපි හිතමු උදාහරණයක් වශයෙන් ධාතු වශයෙන් ගත්තා කියලා. මේ ධාතුයේ කියන එක කල්පනා කරන්න. ඊළඟට කල්පනා කරනවා මේක ඇති වෙන්නේ කොහොමද? මේක ඇති වෙන්නේ මේ අර අපි කතා කරේ අර රූපේ අභිනන්දති, අභිවදති, අජෝසාය තිට්ඨති කියන මේ දේ හේතු කරගෙන තමයි මේක ඇති වෙන්නේ. ඒ කියන්නේ මේකේ සමුදිය දකින්නවා, අස්තංගමේ දකින්නවා. එතකොට ඔන්න සිහිය පවතින රූපය සම්බන්ධයෙන් වේදනාවක් ඇති වෙනවා. වේදනාව සම්බන්ධයෙන් දැනගන්නවා වේදනාව මොන ආකාරයේද? වේදනාව සුඛයි දුකයි අදුක්කම සුඛයි මේ වේදනාවේ ඇතිවීම මොකද්ද සමුදය මොකද්ද අස්තංගමය මොකද්ද ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් තණ්හාව නිසා මේක ඇති වෙනවා තණ්හාව නැති වෙනකොට නැති වෙනවා මෙතන අතත් අර සමාධි භාවනා සූත්‍රයමයි අපි මේ සතුට සොයලා පිළි අරගෙන ප්‍රකාශ කරලා මේක නිසා තමයි මේ සතුට ලැබිලා අපිට මේක ඇති වුනේ මේ රූපස්කන්ධයක් ඇති වුනේ නැත්නම් මෙතන වේදනාස්කන්ධයක් අපිට ඇති වෙන්නේ නැහැ එහෙමත් නැත්නම් ඒ කියන්නේ අපි වේදනාව විතරක් ඇති වෙන අපි තුන් විඥාන ආයතන වාගේ ඒ තැන්වල ඉපදුනා ඒත් මේ ඇති වෙන්නේ මේ ක්‍රමයටම තමයි වේදනාවේ සතුට සොයලා පිළි අරගෙන ප්‍රකාශ කරලා තබාගෙන ඉඳීමෙන්ම තමයි මේ දේ ඇති වෙන්නේ. එතකොට දැන් අපි දැන් කය පිළිබඳ දැනගත්තා. කය මේ ආකාරයේ මේ ධාතු වලින් හැදලා තියෙන දෙයක්. සමුදය මේකයි අස්තංගමය මේකයි. වේදනාවත් එහෙමයි වේදනාව මේ ආකාරයයි සමුදය මේකයි අස්තංගමය මේකයි ඊළඟට චිත්තය ගැන දන්නවා චිත්තයේ එක එක ආකාරයන් තියෙනවානේ අපිට ලෝභ සහිත චිත්තය තියෙනවා ද්වේෂ සහිත චිත්තය තියෙනවා මෝහ සහිත චිත්තය තියෙනවා ඉතින් ලෝභ නැති චිත්තය ද්වේෂය නැති චිත්තය මෝහය නැති චිත්තය ඒවා දැනගන්නවා ඊළඟට සමාධිගත චිත්තය සමාධිය නැති චිත්තය මේ ආකාරය කියලා දැනගන්නවා ඊළඟට මේ බොහෝ ඉහළට ගිය චිත්තයන් තියෙනවා ඒ කියන්නේ මේ ප්‍රඥාව කියන එක ඉහළම තත්ත්වයෙන් පවතින චිත්තය ඊළඟට එහෙම ප්‍රඥාව වැඩි නැති චිත්තය ඊළඟට මේ තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා ඒවා තියෙන පංච නීවරණයන් සහිත වෙච්ච චිත්තය ඒවා නැති චිත්තය මේ විදිහට අපි මේ චිත්තය දැනගන්නවා ඊළඟට මේක අන්තිමට කියනවා නම් ඒකේ තියෙනවා මේ ලිබරේටඩ් මයින්ඩ් කියන එක ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ මුක්ති සහිත චිත්තය. ඒ කියන්නේ මුක්තියෙන් ගිහිලා තියෙනවා නම් ඒ ආකාරයයි කියලා දැනගන්නවා. මේක සමුදයයි අස්තංගමයයි කියන එක අර විදිහටම දැනගන්නවා. එතකොට මේ චිත්තේ නම් ගත්තාම මේ යෝනිසෝ මනසිකාරය නිසා අර හොඳ චිත්තයන් ටික ඇති වෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා ඔය නරක චිත්තයන් ඇති වෙනවා. ඊළඟට අපි ධර්මීය ගැන දැනගන්නවා. ධම්මානුපස්සනාවේ කොටස. ඒ කියන්නේ මෙතෙන්දී අපි දැනගන්නවා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ දැනගන්නවා. පංච නීවරණ ධර්මයන් පිළිබඳ දැනගන්නවා. ඊළඟට අපි මේ ආයතනයන් සම්බන්ධයෙන් ඇති වෙන ඒ සම්පූර්ණ ධර්මය දැනගන්නවා. කොහොමද අපිට මේ ආශ්‍රවයන් ඇති වෙන්නේ, පිට කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක සංයෝජනය. දෙවෙන් පහ කිරීම දැනගන්නවා. ඉතින් මේක බොහොම දිගයි මේ කොටස. ඊළඟට බොජ්ජංගය ගැන, සත්ත්ව බොජ්ජංගය ගැන දැනගන්නවා. ඉතින් ඊළඟට මේ අන්තිමට ගත්තාම සම්පූර්ණයෙන්ම මේ චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ සහිත එතන චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම දැනගන්නවා. මේක ඇතිවීම නැතිවීම කියන එක මේ හැමදේම සම්බන්ධයෙන් දැනගන්නවා. ඉතින් මේ හොඳ ධර්ම කොටස් නම් යෝනිසෝ මනසිකාරයෙන් ඇති වෙන්නේ, අයෝනිසෝ මනසිකාරය නිසා මේ නරක ධර්ම කොටස් ටික ඇති වෙනවා. පංච නීවරණ වාගේ ධර්මයන්. සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ දේ දැනගන්නවා. කය ගැන දැනගන්නවා, කයේ ඇතිවීමයි නැතිවීමයි. වේදනාව ගැන දැනගන්නවා, වේදනාවේ ඇතිවීමයි නැතිවීමයි. ඊළඟට චිත්තය ගැන දැනගන්නවා, චිත්තයේ ඇතිවීමයි නැතිවීමයි. ධර්මය ගැන දැනගන්නවා, ඒ ධර්ම කොටස් ඇතිවීම නැතිවීම කියන එක. මේක දන්නවා නම් ඒ කියන්නේ හොඳට සිහිය තියෙනවා. මේ සිහිය අනුව තමයි සමාධිය ඇති වෙන්නේ. එතකොට මේහිය කියලා කියන්නේ මුලා සිහිය කියන්නේ මෙන්න මේ කොටස නැතිවීම. ඉතින් අපි සතර සතිපට්ඨානයේ වැඩිමින්ම තමයි මේ සිහිය කියන එක ඇති වෙන්නේ. හොඳට සිහිය ඇති වෙලා තමන්ගේ කලින් භවයන් පවා සිහි කරන්න පුළුවන් තත්ත්වෙට මේ සිහිය දිනු වෙනවා. ඊළඟට අපි වික්ෂේපය කියන එක ගත්තා. වික්ෂේපය කියලා සිංහල වචනේ එතන මෙහෙම කරනවා. මේකේ ගත්තාම මේ අපි නිතරම මේ හිතාගෙන ඉන්න දෙයක් තියෙනවා. දැන් මේක පැහැදිලි කරන්න මම ගන්නවා නම් මම හිතන්නේ හොඳම දේ තමයි මේ මහා කච්චන හාමුදුරුව පැහැදිලි කරපු මේ අදෝසය කියන එක. අදෝසය කියන එක කෙනෙක්ගෙන් ඇහුවොත් කොහොමද පැහැදිලි කරන්නේ කියලා හුඟ දෙනෙක් කියාවි. ඉතින් මේ ද්වේෂය කියන එක නැත්තම් අදෝසයි කියන එක ඒක හරි. නමුත් ඒක එච්චරම වැටහීමක් අර්ථ දැක්වීමක් කෙනෙකුට කියන්න බැරි වෙනවා. මොකද අරක නැතිවීම හේතු කොටගෙන මේක තියෙන්නේ. ඉතින් බලන්න මේක ටිකක් දීර්ඝව විස්තර කරනවා නම් අජ්ජත්තරතෝ සමාහිතේ විකප්පපටිසහරණං කියලා හාමුදුරුවෝ දේශනා කරේ. අජ්ජත්තරතෝ සමාහිතේ කියලා කියන්නේ මේ කෙනෙක් කල්පනා කරනවා මේ ඇතුළත සමාධියක් තියෙනවයි කියන එක. ඇතුළත සමාධියක් තියෙනවයි කියන එක මම මේ ධානයන්ට ගිහි කට්ටියට බොහොම පහසුවෙන් මේක තේරෙනවා. ඇතුළත ධානය පිහිටීමයි කියන එක. සාමාන්‍යයෙන් හිතන්න මේ කෙනෙකුට මේ කරදරයක් නැතුව ඉඳීම නිසා කෙනෙකුට නිකන් සංසුන් භාවයක් තියෙනවා. බොහෝම හොඳ සංසුන් භාවයක් තියෙනවා. අනේ අපි කට්ටිය ඔක්කොම හොඳට ඉන්නවා කියලා හිතන්නකො. මගේ මනසත් හොඳට තියෙනවායි කියලා කල්පනාවක් තියෙන හොඳ මානසික තත්ත්වයකින් තමන් ඉන්නවායි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් මේක මෙහෙම නෙමෙයිනේ. මේක ඊළඟ මොහොතේ නැති වෙනවායි කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට තියෙන කන්ෆියුෂන් එක. අපි වැරදි වැටහීමක් ඇති කරලා තියෙනවා. මේ හොඳ සිතුවිල්ලක්, හොඳ තත්ත්වයක් ඇති වෙච්ච ගමන් අපි කල්පනා කරනවා මේක පර්මනන්ට් කියලා. මේක ඉස්සරහටත් හෙටත් තව ඊළඟ මොහොතේ මේක හොඳට පවතිනවායි කියලා. මෙන්න මේ කන්ෆියුෂන් එක, වික්ෂේපය කියන එක දුරු කළොත් අන්න ඒක තමයි අයං අදෝසෝ කියලා කියන්නේ. අජ්ජත්තරතෝ සමාහිතේ විකප්පපටි සහරාණං අයං අදෝසෝ. දැන් බලන්න මේක තව ටිකක් පැහැදිලි කරනවා නම් අපි මෛත්‍රී භාවනාව කරමු. මෛත්‍රී භාවනාව කරනකොට මොකද වෙන්නේ? අපි පිහිටන්නේ කොහෙද? අපේ මනස සම්පූර්ණයෙන් පිහිටන්නේ මේ බාහිර වූ දේවල් සම්බන්ධයෙන්. බාහිර වූ දේවල් සම්බන්ධයෙන් අපේ මනස පිහිටනවා. ඒ කියන්නේ එක එක පුද්ගලයන් සම්බන්ධයෙන්. දැන් පොඩ්ඩක් ඉන්න, මේ සද්දයක් එනවා, ඒක නවත්තන්න ඕනේ. බාහිර අපි දැන් මෛත්‍රිය පතුරවනකොට අපි මෛත්‍රිය පතුරවනවා. දැන් මේ සියලුම සත්‍යයන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. එතකොට සියලු සත්‍යයන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අපි හිතමු ඉස්සරහා දිශාවට අපි පවත්වනවා මේ මගේ ඉස්සරහා ඉන්න ඔක්කොම සත්‍යයන්. දැන් ඉතින් මොකද පටන් ගන්නේ? මිනිස්සයන් හරි, ඊළඟට රහතන් වහන්සේලා හරි, ඔහොම කොහොම හරි දිගින් දිගටම ඉස්සරහා දිශාවට ඔගොල්ලෝ පවත්වනවා මෛත්‍රිය. ටිකක් වෙලා යනකොට මේ සත්වයන් පුද්ගලයන් කියන එක නැති වෙන තත්ත්වෙට දැන් කියන්න පුළුවන් වචන ටික ඔක්කොම ඉවරයි. ඉස්සරහා ඉන්න මිනිස්සු, ගෑනු, රහතන් වහන්සේලා, දෙවිවරු, ওই විදිහට සත්වයන්, പ്രേතයන්, අපායේ ඉන්න සත්වයන් ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ඊළඟට මේ කූමී ওই විදිහට ගිහිල්ලා අන්තිමට ඔක හුඟා හොඳට පවත්නකොට Tamanට ওই සත්වයන් කියන සංඥාවවත් නැති වෙන තත්ත්වෙට යනවා. මොකද එහෙම එකක් කියන්න ඕන නැහැ. ඒක තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. අර සත්‍යයන් කියන එක යම් ආකාරයකට නැති වෙලා ගිහිල්ලා අර මෛත්‍රිය විතරක් පවතිනවා. මෙහෙම මෛත්‍රිය පවත්නකොට බලන්න මනස පවතින්නේ තමන්ගේ ඇතුළතද පිටතද? මෛත්‍රිය පවතින්නේ සම්පූර්ණයෙන් අර බාහිර වූ දේ අල්ලගෙන බාහිර වූ සත්‍යයන් සම්බන්ධයෙන් තමයි මේ මෛත්‍රිය පවත්වන්නේ. එතකොට සමාහිතතාවය මේ අභ්‍යන්තරේ නෑ, දැන් තියෙන්නේ සම්පූර්ණයෙන් බාහිර. ඒ කියන්නේ අභ්‍යන්තරේ තියෙන සමාහිත භාවය කියන එක පහ කළා තියෙන්නේ. අර විදියට යොමු කිරීම උඩ මේක පහ කරනවා. අන්න බලන්න අදෝසේ ලස්සනට එනවා ඒ විදියට, ඒ මෛත්‍රී ඒ විදියට පැවැත්වීමෙන්. ඉතින් මේක තමයි මේ වික්ෂේපය අපේ තියෙන මේ ඇතුලේ තියෙන කම්පියුෂන් එක නැති කරනවා මේ විදියට. ඒක නිසා මේ කොයිම වෙලාවකවත් මේ මෛත්‍රිය වඩන්න එපා තමන්ගේ ඇතුළතට. දැන් මේක පැහැදිලි වෙනවා නම් පැහැදිලි වෙනවා මේ මෛත්‍රිය මමනි දුක් වෙම්මා කියන එකේ කිසිම තේරුමක් නැහැයි කියන එක හොඳට පැහැදිලි වෙනවා මේ විදිහට බාහිරව බලුවාම. මොකද මමනි දුක් වෙනකොට තමන් කල්පනා කරන්නේ මේ ඇතුලේ තියෙන දේ. ඇතුලේ තියෙන දේ සම්පූර්ණයෙන් පවත්තණ්ඩයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒක කරලා මේ විදිහට මෛත්‍රිය ඇතුළත පවත්තලා මේ අදෝසය කියන එක නම් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකින්ද බුදුහාමුදුරු කියව විදිහට බාහිරව පැවැත්වීමෙන් පමණ මේක කරගන්නට පුළුවන් වෙනවා. හිතන්නේ මේ ප්‍රශ්නේ තේරුම ඇයි විදිහට පැහැදිලි වුණා කියලා.
හොඳයි.
චිත්‍ර රාජපක්ෂ මහත්මිය කැනඩාවෙන් සම්බන්ධ වෙන්නේ. අපිත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
මට ප්‍රශ්නයක් එච්චරම නෑ. ඒක වචනයක් විතරක් මට දැනගන්න පුළුවන්. මනාව නොදැනීම කියන එක අයෝනිසෝ මනසකාරයද කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි මදි.
ඔව්, මනාව නොදැනීම කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් lack of clear comprehension කියන එකයි. එතකොට ඒ වගේම පාලි වලින් කියනවා නම් අසම්පජානීය කියන එකයි. කියන්නේ සම්පජානීය නැතිකම. එතකොට සති සම්පජානීය කියලා කියන්නේ සතිය කියන්නේ සිහිය, සම්පජානීය කියලා කියන්නේ සියුම් නුවණ. සියුම් නුවණක් තියෙනවා. මොකද්ද මේ සියුම් නුවණ? සියුම් නුවණ තමයි මේ අර 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 අපි කතා කර අර සිහියෙන්මයි මේක ඇති වෙන්නේ. සිහියෙන් පවත්වනවා මේක. අපි කල්පනා කරනවා මේ දුකයි කියන එක. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. මෙන්න මේ දුකයි කියන සිහිය කෙනෙකුට පවතිනවා. මරණයක් දැකලා හරි මේකේ පවතිනවා. මේ වගේ සිහිය පවතිනවා නම් ඒ සිහිය උඩ, ඒ කියන්නේ මේ ඇත්තම කියනවා නම් මේක උනේ මේ ආර්ය ධර්මය අහන්නේ නැතිකම නිසානේ. ආර්ය ධර්මය අහපු පුද්ගලයා බුදුහාමුදුරු දේශනා කරානේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි කියලා. ඉතින් මේ පුද්ගලයා මේ ආර්ය ධර්මය අහලා තියෙන පුද්ගලයා අර සතෙක්ගේ මරණයක්, පුද්ගලයෙක්ගේ මරණයක් ඒ වගේ දේවල් දකින්න දකින්න අර ධර්මයම එයාට මතක් වෙනවා, සිහිය ඇති වෙනවා. එයා මේක ගැන දැනගන්නවා. එතකොට මෙතනදී මනාව නොදැනීම කියලා කියන්නේ කෙනෙක් ඇවිල්ලා අර ආර්ය ධර්මය දන්නේ නැහැ මනාව. ඒ කියන්නේ ඒක ගැන මනස යොමු කරලා නැහැ, සිතලා නැහැ. ඒක නිසා එයා දන්නේ නැහැ. ඉතින් ගාක් වෙලාවට මනාව නොදැනෙන්න හේතුවක් තමයි මේ සිහිය නැතිකම කියන එක. ඉතින් මේ දේ තමයි මේ අසම්පජානීය කියන එක. කියන්නේ සිංහලෙන් කියනවා නම් සියුම් නොවන කියන එක තමයි මෙතනදී සම්පජානීය තියෙන්නේ. හරි නේද?
හොඳයි. එහෙනම් අපි මිසිස් වෙත්තමුණිට ප්‍රශ්නයක් තියෙනවාද මේ අපිට ඇමරිකාවෙන් සම්බන්ධයෙන්? මිසිස් වෙත්තමුණි සම්බන්ධ එන්නේ මිසිස් වෙත්තමුණි පොඩ්ඩ ළඟට එල කතා කරන්න.
මිස්වාන්තුන් ඒක හොඳට එක්ස්ප්ලේන් කරුවා අපිට. ඉතින් අන්තමට ප්‍රශ්නයක් නෑ දැන්.
හොඳයි. ඊට යමක් එකතු කරන්න පුළුවන්ද? ඉගෙන තියෙනවද?
ඩොක්ටර් වෙත්තමුණි නැහැ මෙතන.
හයි. හයි. හොඳයි. එහෙනම් දල්සි මෙන්ඩිස් මහත්මිය පුළුවන් ටොරන්ටෝ වලින් සම්බන්ධන අපිට එකතු වෙන්න.
දැනට මේ දලිත රන්දම් මහත්මයා පැහැදිලි කරපු ටික නම් හොඳට පැහැදිලි වුණා. මට ඒකම අර මේ කායගත සතිය ගැන පොඩි මේ ගැටලුවක් ආවා. ඒ කියන්නේ දැන් අපි කොටස් 32 ශරීරයේ මෙනෙහි කරනකොට අපිට ඇහැට පේන ශරීරයේ පිටත තියෙන දේවල් නම් අපිට ඇහැට දැක ගන්න පුළුවන්නේ. දැන් ඇතුලේ තියෙන හෘදේ වස්තුව මේ බඩවැල් ඒ වගේ පේන්නේ නැති දේවල් ඒක ගැන සිහි කරනකොට ඒ කියන්නේ මේ සතිය නිසා සමාධියකින් ඒක දකින්න පුළුවන්ද නැත්නම් කොහොමද ඒක සිහි කරන්නේ කියලා මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හුඟක් පිං.
ඔව් එතකොට දැන් උතන ප්‍රශ්නේ ටිකක් ගැඹුරු එක පැත්තකින් බැලුවාම මොකද ඇත්තම කියනවා නම් එහෙම දකින්න පුළුවන් තත්ත්වයක් ඉන්නවා. ඒ කියන්නේ ආලෝකය නිසා ඒ ඇඟ ඇතුළේ හිටන් දකින්න පුළුවන්කම ඇති වෙන එක තියෙනවා. නමුත් මේක අවශ්‍ය නැහැ. මේක දකින්න පුළුවන් නම් බොහොම හොඳයි. මේක අවශ්‍ය නැහැ මේ මේ භාවනාවට. දැන් ඕනම කෙනෙක් ඔය මේ හෘදයක් බල්ලෙක් ගිහරි මේ සත්‍යෙක් ගිහරි මේ වගේ දේවල් දැකලා තියෙනවා. බෝතල් වල දාලා ඔය වෛද්‍ය මියවල තියෙන. ඉතින් මේක නිසා එක්ක රූපයක් දැකලා හරි මේක යම් වූ සංඥාවක් තියෙනවා. මේක වැදගත්ම දේ මේක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් තමයි කියන එක දැනගන්න එක. මේක ඇතුලේ මේ වෙන වෙන මැෂින් එක මොකක්වත්ම නෙමෙයි. මේක මේ කෙස් ලොම් නිය දත් මස්සම් වගේ මේ ධාතු ටිකක් තමයි මේක තියෙන්නේ. අර මුං ඇට බලනවා වගේ, හාල් තියෙන බලනවා වගේ අර මල්ලක මේක තියෙන්නේ මෙන්න මේ දේවල් ඒ කියන එක නැගීමක් ඇති වෙනවා. මේක සම්පූර්ණයෙන්ම දැනගන්න ඕනේ නැහැ මේක හැඩය මේකයි මේක මෙහෙමයි කියලා යම් වූ හැඟීමක් තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට මේක ගැන හැඟීමක් තියෙනවා. ඉතින් කිසිම දෙයක් නොදන්න පුද්ගලෙක් සාමාන්‍ය රූපයක් බලලවත් මේක හැඟීමක් ඇති කරගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අද කාලේ ගත්තාම ඉතින් මේ වගේ බාහිර හෘදය වගේ දේවල් නොදකපු කෙනෙක් වෙනින් හිතාගන්න අමාරුයි බැලුවාම. මොකද ඉතින් ඕන තරම් මරණයන් තියෙනවා, ඕන තරම් කෑලි කපලා මේ වෙලා ඉතින් මේ වෛද්‍ය විද්‍යාවට අනුව ඉතින් ඔක්කොම පෙන්නලා තියෙනවානේ. ડોක්ටර් ළඟට ගියාම පේනවා. ඒ තියෙන ප්‍රමාණය හොඳටම ඇති. එතකොට මේකදී අපි මතක තියාගන්න අපි මෙතෙන්දී කල්පනා කරන්නේ මේකේ හැඩයවත් මේකේ වෙන දේවත් කියන දේ නෙමෙයි. මේක දැන් අන්තිමට ගත්තාම දැනගන්නේ මේ ආපෝ තේජෝ වායු පට වලින් හැදිච්ච කොටසේ කියන abstraction එකට තමයි අපි යන්නේ. මේක තේරුම් ගන්නෝ මෙන්න මේක හැදිලා තියෙන්නේ මෙන්න මේ වාගේ දේවල් වලින්. මේකේ වෙන මොන වෙන අරුමයක් නැහැ. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තා වූ කොටස්සේ කියන එක තමයි මේ මේ දැනගන්නේ. ඉතින් මේකේ ඇතිවීමත් නැතිවීමත් කියන දේ දැන ගැනීම තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ අර සමුදය අස්තංගමය හුඟාම තදින් දැන ගැනීම තමයි මේකේ ඩෙවලොප්මන්ට් එක කියන එක ඇති වෙන්නේ. දියුණු වීම, භාවනාවෙන් දියුණු වීම ඇති වෙන්නේ යන්නේ දේ. මේක උපකරණීය මේ මනස අපි පාවිච්චි කරන උපකරණයක් හැටියට මේ මේ රූපය. ඒ කියන්නේ මේ කෙස් කියන ඒක ඒක මත අපි මනස පවත්වන සති පවත්වන. මෙච්චරයි දැනගන්නට ඕනේ. මේකේ අර ඇතුළත බැලුවේ නැtei කියලා මේක ඇති ප්‍රශ්නයක් නැහැ.
හොඳයි. දැන් මම හිතන්නේ මම හැමෝගේ ගාවට ගියා කාටවත් ප්‍රශ්නයක් නැති වගේ තියෙන නිසා ඩොක්ටර් අන්තක පැහැදිලි කළා මේ රෝග රාග දෝෂ මෝහ ප්‍රහාණය කරන්න නැතුව ඉපදීම ජරා මරණය කියන එක ප්‍රහාණය කරන්න බෑ කියන කොටස තමයි තම සූත්‍රය අවසන් කාණ්ඩේ පැහැදිලි කරනකොට. එතකොට මේ මෝහය ගැන කතා කරනකොට මෝහය පිළිබඳව තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මෝහය
මෝහය ගැන දැනගන්න නම් අපි දැනගන්න ඕනි ඇත්තෙම කියනවා නම් අර විඥාන ආහාරය කියන එක. විඥාන ආහාරය අපි මේ කොටස කතා කරේ නෑ කලින් සාකච්ඡාවල. මේක බොහොම ගැඹුරුයි. විඥානාහාරය කියන එක සාමාන්‍යයෙන් දන්නවා ඇති. විඥානාහාරයෙන් තමයි අපි උත්පත්තිය කියන එක මේ ඇති වෙන්නේ. විඥානාහාරයෙන් තමයි අර ඊළඟ උත්පත්තිය ඇති වෙන්නේ. නාම රූප ඇති වෙන්නේ විඥානාහාරයෙන්. එතකොට මේ විඥානාහාරය කියන එක දැන් අපි ආහාර හතරක් තියෙනවානේ. කබලිකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන, විඥානාහාර. අපි අර මුල තුනම කතා කරා. මේක නිසා පාරවල් තුනක් යනවායි කියලා, දිසා තුනක් කියන එක සාකච්ඡා කරා. මේ විඥාන ආහාරයෙන් මේ හතර වුණ දිසාව ඇති වෙනවා. හතරවෙනි දිසාව විඥානාහාරය නිසා ඇති වෙන්නේ. පළවෙනිම අපිට ඇති වෙන විඥානාහාරය හේතු කොටගෙන අනිත්‍යේ නිට්ටයයි කියලා නිගීමක් ඇති වෙනවා. දැන් අනිත්‍ය නිට්ටයයි කියන එක කොහොමද අපිට ඇති වෙන්නේ? බලන්න අපි ඔන්න එකපාරක ගියා. කබලිකාර ආහාරයේ ගිහිල්ලා අපිට අසුභයේ සුභ අසුභෝ දේවල් සුභයි කියලා ගත්තා අපි. අසුභෝ දේවල් සුභයි කියලා ගත්තාම දැන් ඉතින් මේක අල්ලගෙන ඉන්නවා මේක බොහොම හොඳයි කියලා. ඉතින් කාමයන් දෙඩි වාරගෙන ඔය එකපාරක වැරදි පාරක ගිහිල්ලා ඉන්නේ. එහෙම නැත්තම් ස්පර්ශයක් ඇති වෙලා මේ දුකේ සුඛයක් කියලා ඇති වෙලා තියෙනවා. ඒ විපල්යාසයේ ඇති වෙලා මේ පුද්ගලයා මේ අනාගත භවය දැන් තදින් තදින් අල්ලගෙන ඉන්නවා. ඉතින් අන්න ඒ ව්‍යාපාද පාරේ ගිහිල්ලා දේවස සල්ලයන් ඇති වෙලා යගතියට ගිහිල්ලා දේවශේ. මේ දෙකත් ඇති වෙලා ඊළඟට මේ චේතනා ආහාරයක් ඇති වෙලා මේ පුද්ගලයා මේ සංසාරයේ අභිනන්දනා කරනවා. මොකද්ද සංසාරයේ අභිනන්දනා කරන්නේ? අර කාමයන් මුලින් විඳලා ඒ කාමයන් දැඩිව අරගෙන දැන් මේ පුද්ගලයා බොහෝම සන්තෝෂෙන් මේක මේවත් ටික අල්ලගෙන ඉන්නවා. මේ මමයේ මගේ කියලා අල්ලගෙන ඉන්නවා. මේ මොකද්ද දුක උච්ච දේවල් සුවයයි කියලා අල්ලගෙන ඉන්නවා. අසුභ උච්ච දේවල් සුභයි කියලා අල්ලගෙන ඉන්නවා. දැන් මෙයා මේක අල්ලගෙන ඉඳලා මේ දිට්ඨි උපාදානිය ඇතුළේ මොහොම මේ ඉන්න පුද්ගලයා ගැන මේ කතා කරන්නේ. මේ පුද්ගලයා දකින්නොත් කොම් වෙලාවකත් මේවා අනිත්‍යයි කියලා. ඒ අනිත්‍ය කියලා දකින්නවා නම් මෙයා මේ දේවල් මමේ මගේ කියලා ගන්නෙ නෑ. මේ තව චුට්ටකින් කැරෙනවා නම් බිඳිනවා නම් මේ දේවල් ගන්නෙ නෑ. නමුත් අර සුඛයි කියලා අරගෙන ඉන්න හින්දා සුභයි කියලා අරගෙන ඉන්නවා, සුඛයි කියලා අල්ලගෙන ඉන්නවා, මගේ කියලා අල්ලගෙන ඉන්නවා. මේ නිසා මේ පුද්ගලයා මේ අනිත්‍ය උදේ නිත්‍යයි කියලා සංඥාවක් ඇති වෙලා තියෙනවා. අනිත්‍ය උදේ නිත්‍යයි කියලා සංඥාවක් ඇති වුණාම මෙයා ස්කන්ධයන් ආත්ම වශයෙන් ගන්නවා. ඒක තමයි කියන්නේ අත්වාදු උපාදානිය කියලා. මේ ස්කන්ධයන් ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ කොටස් උත් ගන්නවා. මමයි මගේ කියලා බාහිරව ඉන්න එළුව කුකුළු හරක් ඒව බල්ලු ගෙවල් දොරවල් යාන වාහන ඒව ඔක්කොම මමයි මගේ කියලා ගන්නවා. දැන් ඉතින් අත්වාදු උපාදානිය ඇති වෙලා තියෙනවා. මොන ධර්මම ලෙඩේ ඇති වෙලා. දැන් මේක නිසා මේ පුද්ගලයාගේ මනස පවතිනවා මේ පපඤ්ඤ තිතෝ පපඤ්ඤතෝ ග්‍රන්ථති කියලා කියනවා. ග්‍රන්ථ වෙලා තියෙන්නේ අර අර කොටස්. ඔයගලන්ට මතක ඇති සමහර විට මදුබින්දක සූත්‍රයේ කියූප කට්ටියට මේ ඇහැයි රූපය නිසා චක්කු විඥානයක් ඇති වෙනවා. මේ චක්කු විඥානය ඇති වුණාම ඒක නිසා ඇති වෙනවා මේ ස්පර්ශයක් ඇති වෙලා මේකෙන් ඇති වෙනවා වේදනාව. මේ වේදනාවට හේතු වෙච්ච ඒ කොටස් තියෙනවනේ අන්නේ පපඤ්ඤ සංඥා සංකා කියලා කියනවා. මේවා අල්ලගෙන ඉන්නවා. මොකද්ද අර අපේ වේදනාවට හේතු වෙච්ච සංඥා කොටස් තියෙනවා. මොනවද මේ සංඥා කොටස්? අර කබලිකාර ආහාර හේතු කොටගෙන ඇති වෙච්චා වූ ඒ කාමයන් දැඩිව අරගෙන ඊතන ඒවට ඇති වෙච්ච සංඥා කොටස්. ඊළඟට මේ ස්පර්ශ ආහාර හේතු කොටගෙන මේ අනාගත භවයේ දැඩිව අල්ලගෙන ඉන්නේ එතෙන්දී ඇති වෙච්ච සංඥා කොටස් තියෙනවා. මනෝ සංචේතනාවෙන් ආහාරයෙන් අපි ඇති කරගත්ත අර සංස්කාරය සංසාරයේ අභිනන්දනා කරන ඒ කොටස් තියෙනවානේ සංඥා කොටස්. දැන් අපි ළඟ තියෙනවා මේවා හොඳට ග්‍රන්ථ වෙලා තියෙන්නේ. මේවා යෙදිලා මේවා ග්‍රන්ථ වෙලා තියෙන්නේ. දැන් මේ පුද්ගලයාට කල්පනා කරන්න මේ පුද්ගලයාට තිබුණේ මේ අනිත්‍ය උදේ නිත්‍යයි කියලානේ අල්ලගෙන ඉන්නේ. අර ගත්ත දේ අර සුඛයි හොඳයි කියලා ගත්ත දේ දැන් මේවා හොඳින් තදින් බැඳිලා තියෙන්නේ. මෙයාට පේන්නේ මේවා නිත්‍යයි කියලා. දැන් මෙයාට මේක සත්‍යයක් හැටියට පවතින්නේ මොකද්ද? මේ අනිත්‍ය වෙච්ච දේවල් නිත්‍යයි කියලා ඔන්න එයාට සත්‍යයක් ඇති වෙලා තිනවා. එයාගේ මනසින් නෑ මං නරක දේවල් මං ඔක්කොම හොඳ දේවල් හැටියට අල්ලගෙන ඉන්නේ. ඒ නිසා මේක මේ සත්‍යාභිනිවේශ කාය ග්‍රන්ථිය කියලා කියනවා. මෙතෙන්දී මේ පුද්ගලයා අල්ලගෙන ඉන්නවා අර සංඥාවන් හේතු කොටගෙන මේ අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් සත්‍යයක් එයා පවත්වනවා. මේක තමයි අවිද්‍යාව. ඉතින් මේක නිසා අපිට ඇති වෙනවා මෙතන ග්‍රන්ථිය ඇති වුණේ ග්‍රන්ථිය හේතු කොටගෙන අවිද්‍යා ආශ්‍රවයේ ඇති වෙනවා. මොකද මේක පහ කරේ නැහෙනි. අවිද්‍යාව අනුසය වශයෙන් පවතිනවා. මේක පහ කළේ නැහැ. පහ කළේ නැති හින්දා ආශ්‍රවය වෙනවා. දැන් මේ ආශ්‍රවය විපුල භාවයට පත් වෙනවා. බොහොම විශාල බවට පත් වෙනවා. ආශ්‍රය විශාල බවට පත් වුණාම ඔන්න අවිද්‍යා ඕගිය එනවා. අවිද්‍යා ඕගිය නිසා මෝහ සල්ලය ඇති වෙනවා. දැන් මෝහ සල්ලේ ඇති වුණාම දැන් ඉතින් මෝහය ඇති වෙලා තියෙන්නේ. මෝහය ඇති වුණාට පස්සේ ඉතින් ඇත්තම කියනවා නම් ඉතින් තවත් දෙකක් වෙනවා. දැන් ලලිත්ගේ ප්‍රශ්නෙට මෙතනින් පිළිතුර ඉවර වෙනවා. නමුත් මෝහය ඇති වුණාට පස්සේ බලන්න අපි දන්නවා සංස්කාර ස්කන්ධේ තමයි විඥානය සකස් කරන්නේ. එහෙමනම් විඥානය සකස් කරන සංස්කාරය අල්ලගෙන තමයි විඥානය පිහිටන්නේ. දැන් කබලිකාර ආහාරයේදී රූපේ හේතු කොටගෙන විඥානය පවතිනවා. දැන් ස්පර්ශ ආහාරයේදී වේදනාව හේතු කොටගෙන විඥානය පවතිනවා. චේතනාහාරය හේතුනම් සංස්කාර හේතු කොටගෙන සංකාර හේතු කොටගෙන චේතනාහාරයේදී සංඥාව හේතු කොටගෙන විඥානය පිහිටනවා. විඥානාහාරයේදී සංස්කාරය අල්ලගෙන තමයි විඥානය පිහිටන්නේ. විඥානස්ථಿತಿ ඥානය කියලා කියනවා. විඥානේ මෙන්න මේ හතරෙන් ඕනම එකක් උඩ තමයි පවතින්නේ. දැන් මෙයා දැන් බලන්න මේක මෙහෙමම නේද කියලා දැන් කෙනෙක් ඔන්න භාවනා කරන කෙනෙක් ගන්න. භාවනා කරනකොට එයා වඩන්නේ මොකද්ද? අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව වඩනකොට ඔන්න අනිත්‍ය සංඥාව අල්ලගෙන තමයි අපි විඥානේ පවතින්නේ. මේක හොඳ පැත්තටත් තියෙනවා, නරක පැත්තටත් තියෙනවා. ඉතින් මේකේ හොඳ පැත්තට තියෙන එක නම් බොහොම හොඳයි. මේ නරක පැත්තට තියෙන එක හේතු කොටගෙන තමයි ඉතින් අපි මේ මෝහයෙන් අගතියටත් යනවා. ඉතින් ඒ කියන්නේ මිනිමරා ගන්නවා ඔක්කොම මේ නරක දේවල්, මේ සම්පූර්ණ දේවල් ඔක්කොම මෙතනින් ඇති වෙනවා. ඉතින් මේ මෝහය කියන එක මේ තරම් දිගයි, ගැඹුරුයි. මේ අර අනිත් පාරවල් තුන හින්දා ඇති වෙච්ච ලොකුම ලෙඩේ තමයි මේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේක බොහොම ගැඹුරුයි ඒ නිසා.
ඔතපයි මේ
ශාක්‍යයට ගැටලුවක් තියෙනවා.
දැන් ශාක්‍ය අහන්න.
මහත්මයාණෙනි, බොහෝ පැහැදිලිව කලින් ඉඳන් අපි දැන් සති දෙකකට කලිනුත් කතා කරා. ද අසුබේ සුබ සංඥා කබලිකාහාර නිසා ඇතිනවා, චන්දාගතියට යනවා නිසා. දුක්ඛේ සුඛ සංඥා පස්සාහාරය නිසා ඇති වෙනවා, දෝසාගතියට යනවා. ඒතර ඊට පස්සේ දැන් අනිත් විපල්ලාස දෙකයි, මනෝ සංචේතන විඥානාහාර දෙකයි, ඒකට සම්බන්ධ වෙලා මේ මෙතොඩිකල් නොලෙජ් එකකට මම කතා කරන්න එක අවශ්‍යමයි. හිතේ පැටලිලක් ඇති වුණා. කරුණාකර මට ඒක පැහැදිලි කර දෙන්න තුරුංගි පිටට.
මනෝ සංචේතනාව ගැනද සාකච්ඡා දැනගන්න ඕනේ? මනෝ සංචේතන ආහාරය නිසා ඇති වෙන ප්‍රශ්නේද?
දැන් අපි කියවනේ දැන් අසුබ සුබ සංඥා එක කබලිකා ආහාර නිසා චන්දාගතියට යනවා. සුපස්සාහාරය ඇති වෙනත් ඒකින් දුක්ඛේ සුඛ සංඥාවත් සම්බන්ධයි, දෝසාගතියට යනවා. ඊට පස්සේ අපිට තියෙනවානේ අනිච්චේ නිච්ච සංඥානත්තේ අත්ත සංඥිත් දෙක. ඒ දෙකෙන් විඥානාහාරයට සම්බන්ධ වෙන්නේ අනිච්ච සංඥා නිච්ච සංඥාවද අත්ත සංඥාව?
ඔව්, විඥානාහාරයට අනිත්‍ය නිත්‍ය සංඥාව, මනෝ සංචේතනාවට තමයි අනාත්මේ ආත්ම සංඥාව ඇති වෙන්නේ.
එතකොට අනිත්‍යේ නිච්ච සංඥා වෙනකොට අර මොන දිශාවටද මනස ගමන් කරන්නේ?
අනිත්‍යේ
නිසාගත
මෝහයෙන් අගතියට යනවා. ඒක නිසා මෝහයෙන් අගතියට යනවා. අනාත්මේ ආත්ම සංඥාව නිසා අපි බයෙන් අගතියට යනවා.
ආ, බුදු සරණයි. බොම්පි
හොඳයි. මම හිතන්නේ අපිට තාමත් හොඳින් පැහැදිලි කර දුන්නයි කාරණා ටික. දැන් වෙනත් කාට හරි දැන් පසුව සාකච්ඡා කරන සම්බන්ධ විශේෂයෙන් මම හිතන්නේ මේ විඥාන ආහාරය සම්බන්ධ කරගෙන මොහ සල්ලේ යන කොටස අදයි සාකච්ඡා කරන්න ඉස්සලාම ඒ සම්බන්ධ දේවල් වලින් මතුවෙච්ච ප්‍රශ්න තියෙනවා නම් කාට හරි පුළුවන්
ධනතුංග මහත්තයාට කරදරයක් නැත්නම් මට ඒ සංඥා හතරෙන් බර නැති වෙන අසුභේ සුභ සංඥා ඒ වගේ නැති වෙන අර අගති සතර අගති ටික පොඩ්ඩක් කියන්න පුළුවන් නම් මට නෝට් කරගන්න.
ඔව්, අගති හතර ගත්තාම අපි කබලිකාර ආහාරයේ හේතු කොටගෙන අපිට රාග සල්ලේ ඇති වෙලා අපේ විඥානය මේ රූපයට පමුණවල විඥානය රූපය හේතු කොටගෙන ඉඳලා ඡන්දයෙන් අගතියට යන එකයි සිද්ධ. ඊළඟට වේදනාහාරය නිසා, ඒ කියන්නේ ස්පර්ශය නිසා අපිට ඇති වෙලා ද්වේෂ සල්ලි ඇති වෙනවා. අපි අනාගත වෙවෙ මල්ලගෙන ඉඳලා වේදනාව හේතු කොටගෙන විඥානය පැවතිලා අපි ද්වේෂයෙන් අගතිය. ඊළඟට මනෝ සංචේතනාහාරය හේතු කොටගෙන අනාත්මී ආත්ම සංඥාවක් ඇති වෙලා දෘෂ්ටි සල්ලයන් මාන සල්ලයන් නැති වෙලා අපි සංස්කාරය හේතු සංකාර හේතු කොටගෙන අපි විඥානි පැවතිලා අපි බයෙන් අගතියට යනවා. ඊළඟට මේ විඥාන ආහාර හේතු කොටගෙන අපි මෝහයෙන් අගතියට යනවා. දැන් මේ චේතනාහාර හේතු කොටගෙන අපි බයෙන් අගතියට යනවා කියන එක බැලුවොත් බලන්න අපි චේතනාහාර හේතු කොටගෙන කෙනෙක් සංසාරේනි අභිනන්දනා කරන්නේ. ඉතින් සංසාරේ අභිනන්දනා කරනකොට ඉතින් මෙයාට දෘෂ්ටි උපාදානිය තියෙන්නේ. මේ පුද්ගලයා ඉතින් කල්පනා කරනවා මේ මගේ මේ ශරීරේ මගේ කකුල මගේ අත මගේ උණු මේ විදිහට ඔක්කොම අල්ලගෙන ඉන්නේ. ඉතින් අනේ මොකක් හරි එක කරදරයක් වෙනවා එක්කෝ ඩයබටික් හැදිලා මේ කකුල කපන්න වෙනවා. ඉතින් ඔන්න බය නැගතිට යනවා. මගේ කියලා අල්ලගෙන හිටපුදේ ඔන්න සම්පූර්ණයෙන් නැති වෙන්නයි යන්නේ කැඩෙන්නයි යන්නේ. ඔන්න ඒක නිසා අපි බය නැගතිට යනවා. ඒ වගේම තමයි අතින් අනිත්‍යයි කියන එක නිත්‍යයි කියලා අල්ලගෙන හිටියොත් එතෙන්දී අපි මේ සම්පූර්ණයෙන් මෝහයෙන් අපි අගතියට යන මේ වැරදි දෙයක් නේ අපි අල්ලගෙන ඉන්නේ. මේ අපි සත්‍යයි කියලා හිතාගෙන ඉන්නවා, අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඉතින් මෝහය තියෙනවා. මෝහය තියෙන නිසා මේකේ ධර්ම වැඩේ තියෙන්නේ අර අනිත් පාරවල් තුනේම යනවා. මෝහය තිබුණකොට මේ අනිත් තුනම යනවා. අනිත් තුන නිසා මේක ඇති වුණා. ඇති වෙලා දැන් මේ තුනේ ඔය කැමති කැමති විදිහට යනවා. ඉතින් එතෙන් අනිත් තුනත් ඒකෙන් ඇති වෙනවා.
කොහොමද මේක පැහැදිලි කරලා මම දැනගෙන හිටියේ නෑ මේ සතර අගතියට මේ සතර ආහාරය සම්බන්ධ වෙන හැටි.
ගෝමස්තුතේ හොඳයි. අවිද්‍යා ඕගේ පිළිබඳව මේ සාක්කයට පුළුවන් පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ අවිද්‍යා ඕගේ පිළිබඳ සාක්කය කොහොමද අවබෝධ කරගෙන ඉන්නේ කියලා මේ ඩොක්ටර් අන්තුගර පුංචි බ්‍රේක් එකක් දෙන්න මම ඇහුවේ. ඒ විදිහට සාක්කයට පුළුවන් සාක්කය අවබෝධ කරගත් විදිහට මේ අවිද්‍යා ඕගේ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද මේ විඥාන ආහාරයෙන් මෝසල්ලේ දෙන කොටස පැහැදිලි කරනකොට කියුණා අවිද්‍යා ආශ්‍රවේ නිසා විපුල භාවයේ ඇති වෙලා විපුල භාවයේ අවිද්‍යා ඕගේටත් එතනින් මෝසල්ලේටත් යනවා කියලා. ඒ අවිද්‍යා ඕගේ කියන එක ගැන සාකච්ඡා කරන්න පොඩ්ඩක් පැහැදිලි කර පුළුවන්ද?
බොහොම කනගාටුයි දැනනම් බෑ මේ ඒක ඒ වගේ දේවල් මට හිතට එන්නේ මේ වගේ වෙලාවක එහෙම කියන්නට. සන්තුංග මහත්මයාට තමයි කරදර කරන්න වෙන්නේ, කරන්න දෙයක් නැහැ. බුදු සරණයි.
හොඳයි, එහෙනම් අපි ડોક્ટર අන්තුගේ නැවත ඉස්සරහට ආවමු. අපිට ඒ ડોક્ટર අන්තුග නැවත ඉස්සරහට මේ අපිට මේ මම හිතන්නේ අද වැඩි විස්තර උනේ නැහැ අවිද්‍යා ඕගේ ගැන. මේ ඒ අවිද්‍යා ආශ්‍රවයෙන් විපුල භාවයට පත් වෙලා එතනින් අවිද්‍යා ඕගේ ඇති වෙලා මෝහසල්ලයට යනවා කියලා කියුණා. ඒ අවිද්‍යා ඕගේ පිළිබඳව ඉස්සරහට පොඩ්ඩක් පැහැදිලි කරනවද?
ඔව්, දැන් අවිද්‍යා ඕගේ කියන එක ගත්තාම අවිද්‍යාව දැන් අපි ළඟ මුලින් පවතිනවානේ. දැන් අපි දැන් පොඩි පොඩි දේවල් මේක සත්‍යයි කියලා දැන් අපි හිතාගෙන ඉන්නවා. ඉතින් බලන්න ඉස්සෙල්ලා මේ ග්‍රන්ථය ඇති වෙලා තියෙන්නේ. ග්‍රන්ථයක් ඇති වෙලා තියෙනවා මොකද්ද? මේ අනිත්‍ය වූ දේවල් නිත්‍යයි කියලා. මේ අනිත්‍ය වූ දේවල් නිත්‍යයි කියලා ඇති වෙන්නකොට බලන්න අර අසුභේ සුභයයි කියන එකත් දුකේ සුවයයි කියන එකත් ඒ ඔක්කොම අනාත්මේ ආත්මයයි කියන ඒ ඔක්කොම ලෙඩ රෝගයන් මෙතන තියෙනවා බැලුවහම යම් ආකාරයකට තියෙනවා. ඉතින් මේ ලෙඩ තුන තියෙනකොට මේ පුද්ගලයාට දැන් මේ හතර ලෙඩෙත් ඇති වෙලා තියෙන අනිත්‍ය නිට්ටයයි කියන එක. මේකත් එක්ක තියෙනකොට දැන් මේ පුද්ගලයා යම් වූ රූපයක් දකින්නවද, මේ ස්පර්ශයක් ඇති වෙනවද, මේ ස්පර්ශයක් ඇති වෙනවත් එක්කම මේ පුද්ගලයාට මොකද්ද හැදෙන්නේ? මේකට ඇති වෙන වේදනාවට මේක තමයි අවිජ්ජා සංපස්ස ස්පර්ශය කියලා කියන්නේ. මේ ස්පර්ශය ඇති වෙනවත් එක්ක මේකෙන් ඇති වෙන වේදනාවට මෙයාගේ ඇලීමක් තියෙනවා. මේක අල්ල ගැනීමක් තියෙනවා තනී කර මේ අවිද්‍යාව හේතු කොටගෙන. මෙයා දන්නේ නැහැ මේ ඇති වෙච්ච දේ ඊළඟ මොහොතෙන් නැති වෙනවායි කියලා. මේ බවක් දන්නේ නැති හින්දා මෙයා නිත්‍යයි කියලා ගන්න හින්දා මේ අනුසය ධර්මය කියන එක තියෙනවා. බලන්න අනුසය ධර්මය කියන එක පොඩ්ඩක් බලනවා නම් මේ දැන් අපි ගත්තොත් එහෙම අපිට සුඛ වේදනාවක රාගානුසය තියෙනවා. දුක වේදනාවක තියෙනවා අපිට මේ පටිඝානුසය තරහ යන භාවය. අදුක්කම සුඛ වේදනාවක තියෙනවා මේ අවිජ්ජානුසය කියලා. අවිද්‍යාව අනුසයක් හැටියට පවතිනවා. මොකද්ද මේ අනුසය? මේ පුද්ගලයා දන්නේ නැහැ මේ තියෙන தත්ත්‍ය. අපි සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් දැන් කෙනෙක් වන්න පුටුවක වාඩිලා ඉන්නවා. ඒක පුටුවක් බොහොම සැප වෙන්න පුළුවන්. මේ සැප වුණාම මේ පුටුවේ මේ පුද්ගලයාට ඔන්න සුඛ වේදනාව හින්දා ඔන්න යාට ඇල්මක් තියෙනවා. මේක හඳයි මම හොඳ කම්ෆර්ටබලි මම හොඳට වාඩිලා ඉන්නවා. තව කෙනෙක් තවලාක මේ පුද්ගලයා වාඩිලා ඉන්නවා බොහොම කබල් පුටුවක මේ රිදෙනවා මේ ඇට ඇනිනවා ඒක හින්දා බොහොම දුකයි කියලා. ඉතින් මෙයා මේකට ඉතින් අකමැත්තක් තරහාවක් තමයි මෙතන මේක තියෙන්නේ. තවත් මොහොතක වාසි වෙලා ඉන්නවා ඒ පුටු වෙලත් තාම ඉච්චර සුඛයකුත් නැහැ මේ දුකේකුත් නැහැ ඉතින් ඉන්න විදිහට ඉන්න පුළුවන්. මෙතෙන්දි මේ පුද්ගලයාට දැන් ඒකින් අර දුකක් සැපක් නැහැ. නමුත් මෙයාගේ කල්පනාව මේක මේ විදිහටම හැමදාම මේ විදිහටම පවතී කියලා. එන්න මෙතන තමයි මේ අවිද්‍යාව කියන එක තියෙන්නේ. මේකේ සමුදය අස්තංගමේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණිය කියන එක මේ වේදනාව තුළ මෙයා දන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ අවිද්‍යාව නොසේ කියලා කියන්නේ. මේක නොදැනීම නිසා මේක යට මේකේ පවතින අනුසය ධර්මයක් හැටියට මේකේ අලු යට තියෙන ගින්දර වගේ මේක පවතින. ඉතින් මේ ස්පර්ශයක් ඇති වෙනවා. ස්පර්ශයක් ඇති වුණාම මෙයා මේක පහ කරන්නේ නැහැ. මොකද මේක දන්නේ නැහැ නේ මේකේ තියෙන ඩේන්ජර් එකක් දන්නේ නැහැ. ආදීනවයක් දන්නේ නැහැ. ඒක නිසා මෙයා පහ කරන්නේ නැහැ. මෙයා පහ කරන්නේ නැත්තම් මේක නිසා මේකේ ඉස්සෙල්ලාම අවිද්‍යාව ආශ්‍රවයේ බවට පත් වෙනවා. අර අනුසය පහ කරේ නැති නිසා මේක ආශ්‍රවයේ බවට පත් වෙනවා. අපි දන්නවා කාමාශ්‍රව, භවආශ්‍රව, දෘෂ්ටි ආශ්‍රව මේ කතා කරන්නේ අවිද්‍යාව ආශ්‍රව කියන එක. එතකොට දැන් මේ අවිද්‍යාව ආශ්‍රවය ඇති වුණාට පස්සේ මේ ආශ්‍රවය අපි තුල තියෙනවනේ. ඉතින් මේ ආශ්‍රවය එන්න එන්නම ලොකු වෙනවා. විපලවවට පත් වෙනවා. තමන් ළඟ තියෙන දැන් ගලන කකුලක තියෙන තුවාලයක් මේ තුවාලෙට බේත් කරේ නැත්නම් මොකද වෙන්නේ? තුවාලේ උඩු දුවනවා. එන්නෙන්ද ලොකු වෙනවා. ඒ වගේ තමයි මේ අවිද්‍යාව කියන රෝගයත් පවතිනද පවතිනද වැඩි වෙනවා මිසක් අඩු වීමක් නම් වෙන්නේ නැහැ. ඉතින් මේක වැඩි වෙලා මේක දරා ගන්න විශාල බවට පත් වුනහම තමයි ඔන්න දැන් පෝගිය වෙන්නේ. දැන් ඉතින් මෙතෙන්දි හිතා ගන්න අර ගම් වතුර වගේ හිතන්න. ගම් වතුර දැන් ගලාගෙන එනවා. ගේ වටේටත් ඇවිල්ලා තමන් ඉන්නේ මැද්දේ මේක දැන් ඔන්න ගේත් දරා ගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා මෙන්න තමන් ගහගෙන යනවා. මේ තත්ත්වයටපත් වෙනවා. විපුල බවට පත් වෙලා දැන් මේකට අහු වෙලා මේ පුද්ගලයා යන්න තියෙන හැම පැත්තටම යනවා. හැම දේශයටම යනවා. හැම කාමයන්ගෙන් හැම පැත්තෙම දේශ සල්ලයන් හැම පැත්තෙටම දැන් මේ පුද්ගලයා ගමන් කරනවා. දැන් මේක තමයි මේ ඕගේ කියන්නේ. ඉතින් මේක ඕගේ උඟාක්ම වැඩි වෙලා දැන් අර වතුරෙන් ගාගෙන ගලා ගලවගෙන ගියායින් පස්සේ අන් බයාරබල් ලෙවල් එකට ආවම ආසයට පැමිණවා කියලා. ඒකෙන් තමයි ඉතින් මේ ඇවිල්ලා මෙතනින් අපි කියන්නේ මෝහ සල්ලය කියන එක ඇති වෙනවායි කියලා. ඉතින් ඕගේ අර විදිහට තමයි අපිට පැහැදිලි කරන්න වෙන්නේ.
හොඳට පැහැදිලි වුණා ඊටක. වෙන කාටද ගැටලුවක් තියෙනවද දැන්? සුබද්දා ගුණවර්ධන මහත්මිය මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්නයක් අහන්නද? මයික් එක අන්මියුට් කරලා බලනවා එක මම ඇවි. ඔව් ශ්‍රීමති මහත්මිය.
ප්‍රශ්නයක් තියෙනවා රන්තුංග මහත්තයා. මේ දැන් මේ අනුශය ධර්ම හතක් තියෙනවනේ. ඒක හැම කෙනෙක්ගේම හිතේ තියෙනවනේ. එතකොට ඒවා මේ ධාන මට්ටම් වලදී විතරද ඉවර කියන්නේ තදංග වශයෙන් හරි ප්‍රහාණය කරන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අඩු කර ප්‍රහාණය වීමක් නැද්ද? අන්න ඒක තමයි මගේ ප්‍රශ්නේ.
ඔව්. මුගත වෙලාවට මේ ඒවා නැති කරගන්න අපි පටන් ගන්නේ මේ ප්‍රතිපදාවන් අනුව තමයි ඕක සිද්ධ වෙන්නේ. දැන් මේ ප්‍රතිපදාවල් හතරක් තියෙනවා. දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාණ කියලා කියනවා. ඒ ප්‍රතිපදාවන් අනුව දැන් ඒකෙන් නැති වෙන්නේ කබලිකාර ආහාරය පිළිබඳව තියෙන ඒ සංඥාවන් තමයි එතන ඕක නැති වෙන්නේ. ඉතින් ප්‍රථම ධානයට යනවා නම් කාම උපාදානිය නැති වෙනවා. ප්‍රථම සතිපට්ඨානිය ඇති වුණොත් විපල්ලාසයන් නැති වෙනවා. ප්‍රථම විහරණයෙන් අපේ යෝගයන් නැති වෙනවා. ඒ කියන්නේ අපි මේ බැඳ තබන මේවා එක. ප්‍රථම සම්‍යක් ප්‍රදානය. ඒ කියන්නේ සම්මුද ප්‍රදානය කරනවා නම්
සමාන ප්‍රථම විහරණේ කිය මොකක්ද ඒකේ විහරණේ මට තේරුන්නේ නැහැ.
දැන් අපි මේ අපි ගම්මු කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුපස්සී විහෙරති කිව්වහම අපි මේ කය පිළිබඳව අපි කල්පනා කරනවා. මේක මේ කෙස්ලෝනියදත් මේ වගේ මේ ජරාවල් ගොඩක් මේ පටවි ගොඩක් මේ තියෙන්නේ ආපෝ තේජෝ වායු පටවි. එතකොට මේ පුද්ගලයා යම් වූ රූපයක් දකින්නවද අර සතිය ඇතිවෙලා ඒකෙන් තමයි යා ඒ පවතින්නේ. අපි විහෙරණය කරනවා කියලා කියන්නේ කාය කායන් පස්සේ විහෙරති කියලා කියන්නේ අර ඒ සතිපට්ඨානිය පවතිනකොට කාය පිළිබඳව. එතකොට ඒ විදිහට තමයි ඒ පුද්ගලයා ඒකේ මනස පවත්වන්නේ. ඉතින් එතකොට ඒකෙන් නැති වෙනවා කියනවා මේ යෝගය කියන එක. අපි ඒකෙන් බැඳ තබනවානේ, දැන් කාමීය සම්බන්ධයෙන් අපිව බැඳ තබනවා. ඉතින් අපි මේ විදිහට මනස පවත්ිනවා නම් සතියෙන් යුතුව, ඉතින් ඒ කියන්නේ අපි ඒ වස්තුන් සම්බන්ධයෙන් අපේ මනස පවතින්නේ නැහැ. ඉතින් ඒක තමයි ප්‍රථම විහරණය කියන එක එතන වෙන්නේ. එතකොට මේක නිසා කියනවා ප්‍රථම සම්‍යක් ප්‍රදානය පුරුණොයි කියලා. මොකද මේ ප්‍රශ්නෙට ටිකක් දිගට යන්න වෙනවා. ප්‍රථම සම්‍යක් ප්‍රදානය පිරීමෙන් අර ග්‍රන්ථය කියන ඒවා නැති වෙනවා. ඊළඟට මේ ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්මයේ පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ අපි දුකයි කියන එක කල්පනා කරනවා. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. මේ විදිහට කල්පනා කරාම මේ ආශ්‍රයයන් කියන ඒවා නැති වෙනවා. එතකොට මේ ආශ්‍රයයන් නැති වුණාම මේක තමයි හුඟක්ම හොඳ තැන පටන් ගන්න භාවනාව. මේ ආශ්‍රයයන් නැති වුණකොට ඉතින් ඒ ආශ්‍රයයන් එක ආශ්‍රයයන්ට දුඩු දෙච්ච ඒ කියන්නේ දැන් ඔය කිව්ව දේ නැති කරගන්න බොහොම අමාරුයි. අනුසය කියන එක ධර්මයෙන් නැති කරගන්න බොහොම අමාරුයි. ඉතින් මේ විදිහට ආශ්‍රයයන් නැති වෙනවා. ඊළඟට ප්‍රථම අදිස්ථානය කියන්නේ සත්ත අදිස්ථානය ගියුතින් ඕගයන් නැති වෙනවා. ඡන්ද සමාධිය පිරවුතින් එහෙම සල්ලයන් නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොතින් අර විඥාණය පවතින්නේ නැහැ අර රූපේ හේතු කොටගෙන. ඊළඟට ප්‍රථම මෛත්‍රිය ප්‍රමාණය දිනුනොතින් එහෙම අර රාගයේ නිසා ඇති වෙන අර අගතිය තියෙනවානේ. ඒ අගතියට යෑම කියන එක ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ මේ කොටස් මෙතනින් දැන් අපි දැන් කර්ම 10ක් කිව්වා. ඒ කර්ම 10ට විරුද්ධව තව 10ක් කිව්වා. මේ විදිහටම කරුණු ඇත්තෙම කියනවා නම් 40ක්. මෙතන 10ක් කිව්වා. ඒ කියන්නේ හොඳ පැත්තේ 10යි, හොඳ පැත්තේ 10 නිසා නැති වෙන නරක පැත්තේ කරුණු 10යි. මේ වගේ පාරවල් හතරක් තියෙනවා. ඉතින් එක පාරකින් 10ක් නැති වෙනවා, ඊළඟ පාරෙන් තව 10ක් නැති වෙනවා. ඔය විදිහට කරුණු 40ක් නිසා මේවා නැති වෙනවා. ඉතින් මේ විදිහට නැති වුණාම අර විමුක්ති චිත්තය ඇති වෙලා ඒ විමුක්ති චිත්තේ මිදීමෙන් තමයි මේවා දේවල් නැති වෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් මේ කාමීය සම්බන්ධයෙන් තියෙන අනුසයන් ඒක නැති වෙන්න ගත්තාම අනාගාමි වෙන්න ඕනේ. එතකොට ද්වේෂය සම්බන්ධයෙන් එක නැති වෙන්නත් අනාගාමි වෙන්න ඕනේ. ඒ කියන්නේ අනාගාමි අරිහත් වීම හේතු කොටගෙන තමයි මේ සම්පූර්ණේ ඒ අනුසය ධර්ම. ඒත් මොහයෙන් ඇති වෙන දේ තියෙනවා අනාගාමි වුණත්. ඒක තමයි ඒ අයත් ඒ අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ වෙන ලෝකවල ඉපදෙන්නේ. ඒ මොහයත් නැති වුණායින් පස්සේ තමයි ඉතින් ඒ කියන්නේ රහත් බවට පත් වෙලා එතනින් තමයි අනුසය කියන එක මහා දරුණු ලෙඩක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා චේතනා සූත්‍රයේ චේතිති පකප්පේති අනුසති කියලා. ඒ කියන්නේ චේතනාවන් තියෙනවද මේ අපේ අභිමන් පහස ලේසියෙන් කියනවා නම් අපේ මේ සිතන බව තියෙනවානේ මේ ග්‍රන්ථයන් නිසා. ඒ කාය ග්‍රන්ථ ඒ ග්‍රන්ථයන් ඇතිවීම අවිජ්ජා කාය ග්‍රන්ථ ව්‍යාපාද කාය ග්‍රන්ථ ඒවා නිසා අපි මේ සිතින් බව තියෙනවානේ. මෙන්න මේ දේ දෙක තියෙනවා නම් අනුසය තියෙනවා නම් මේක මේ අපේ විඥාණය පවතිනවා කියලා කියනවා. මේ විඥානයේ සිටි ඥානය තමයි වැදගත්ම වෙන්නේ. මේ පැත්තෙන් ගත්තාම විඥානෙ කොහොම හරි පවතිනවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ චේතනාව නැති වුණත් මේ පකප්පේද කියන එක නැති වුණත් විඥානෙ අනුසය හේතු කොටගෙන පවතිනවා කියලා. ඉතින් බලන්න ඒකනේ අනාගාමී පුද්ගලයාත් අර විදිහට ගිහිල්ලා ඉපදෙන්නේ. ඉතින් ওই තුනම නැති වුණොත් තමයි විඥානෙ ওই එකක්වත් අල්ලගෙන ඉන්නේ නැත්තේ. ඒ නිසා අනුසය කියන එක නැති වෙන්න මේ දේවල් ගොඩාක් නැති වෙන්න ඕනේ. ඉතින් ওই හැම එකටම බේත මොකද්ද? සතර සතිපට්ඨාන භාවනාව. සතර සතිපට්ඨාන භාවනාවේ මේ එක එක ධානයන්කට ගිහිල්ලා එක එක විහෙරණයන්ට ගිහිල්ලා එක එක සම්‍යක් ප්‍රදානයන් ඇති වෙලා අන්තිමට ওই විදිහට නැති වෙනවා. ඉතින් මේකේ එක පාත් එක ගිහිල්ලා ඇති වුණත් මොන අඩුතරමින් සෝවාන් ඵලයවත් හරියට ලබා ගන්න පුළුවන්. ඒ එක පාත් එකක්වත් හරියට ගියොත්. ඉතින් ඒ තරම් දෙයක් ඉතින් හැබැයි ඉතින් මෙතන කරුණු ගොඩාක් කියවෙනවා. මොකද නරක පැත්තේ පාරවල් හතරේ කරුණු 40යි, හොඳ පැත්තේ පාරවල් හතරේ කරුණු 40යි. එතකොට ලෙඩ 40යි, ලෙඩට බේත් 40යි. ඉතින් මේ මතක තියාගන්න පුළුවන් තරම් මනස විශාල නම් අන්න ඒ විදිහට තමයි මේ ධර්මයෙන් ගෙනියන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ඇති වෙන්නේ සතර සතිපට්ඨානිය වැඩිමින්මයි මේ මනස විශාල වීම කියන එක ඇති වෙන්නේ.
සාක්කයට ගැටලුවක් තියෙන ඉඩ තියෙනවා නම් මහත්මානිනි දෙකක්. එකක් තමයි චේතනා සූත්‍රයේ තියෙන තැන මා දැනගන්න කැමති හැමදාම වගේම. දෙවෙනි කාරණේ අර ඉන්ද්‍රිය සංවරය හා විඥානට්ඨිති සම්බන්ධ වෙන හැටි තව ටිකක් විස්තර කරොත් බොහොම පිං.
හොඳයි. අරක තියෙන්නේ චේතනා සූත්‍රයේ තියෙන්නේ සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ. නිදාන වර්ගයේ තියෙන්නේ ඒ සූත්‍රය. එතකොට ඉන්ද්‍රිය සංවරයයි විඥාන ස්ථිතියයි කියන එක ගැන ප්‍රශ්නය ආවේ. බලන්න දැන් කෙනෙක් ඔන්න පාරේ යනවා. පාරේ යනකොට ඔන්න එයා ලස්සන කාන්තාවක් හරි යම් රූපයක් මොකක් හරි යම් දෙයක් දකින්න. මේ දෙයක් දැකීම හේතු කොටගෙන මේ පුද්ගලයාගේ මනස අර රූපය හේතු කොටගෙන පවතිනවා නේද? අර පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා උතනින් යන්නත් ගියා වෙන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා ගියාට අර පුද්ගලයා අරක මනසේ අල්ලගෙන ඉන්නවා මේ රූපේ. එහෙම නැත්නම් ආහාරයක් ගන්න ඒ තමන් ගත්ත රස විදපු ආහාරයක් සම්බන්ධයෙන් ඔය පෙලක් මිනිස්සු අර මට චොක්ලට් ඕන කියලා දුවන්නේ. ඒ වගේ ඒ සම්බන්ධයෙන් මියාගේ මනස අර රූපය අල්ලගෙන ඉන්නවා. දැන් බලමු අර තව පුද්ගලෙක් ඉන්ද්‍රිය සංවර කරගෙන යනවා. ඉන්ද්‍රිය සංවරයන් යුතුව ගමන් කරනකොට මේ පුද්ගලයාට අර දකින රූපය සම්බන්ධයෙන් එයා එක්ක බිම්බලාගෙන ගිය ඒක නිසා එයා දැක්කේ නැහැ. දැක්කේ නැති නිසා ඒ පුද්ගලයාගේ මොකද එයා දන්නවා මං ඇස් දෙක කරකෝ වටපිට බලා ගියොත් මට ඔක්කොම ලෙඩ රෝගයන් තමයි මට ඇති වෙන්නේ. මේක තේරුම් අරගෙන මේක අර ඡන්ද සමාධිය තියෙන පුද්ගලයානේ. සමාධිය තියෙන පුද්ගලයා මේ ලෙඩේ මේ ඡන්ද සමාධිය කඩා ගන්න කැමති කමකුත් නැහැ. මේ පුද්ගලයා බිම බලාගෙන යනවා. එයා අතන කාන්තාවක් ගියත් කවුරු ගියත් මියා එයාව දකින්නවත් නැහැ. ඇහැයි මොකුත් නැහැ. දකින්නේ නැත්තම් කොයිම ආකාරකින්වත් විඥානේ අර පුද්ගලයා සම්බන්ධයෙන් පිහිටන්නේ නැහැ. ඉතින් මෙතනින්ම මේ වැඩේ ඉවරයි. පැහැදිලි නේද?
පුදුසරණයි. පුදුසරණයි. අද දවසේදී අපිට සාකච්ඡා නිමා කරන්න දැන් වෙලාව හරි. හැමෝටම මම හිතන්නේ ප්‍රශ්න අහන්නත් අපි අවස්ථාවක් දුන්නා. හැමෝම ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්න තියෙන කට්ටිය. ඉතින් ඒ ආකාරයට අවද දවසේදී අපි සාකච්ඡාව නිමා කරමු. සාකච්ඡා නිමා කරන්න කලින් ලබන සතියේදී මම හිතන්නේ අපි මේ සූත්‍රයක් සඳහන් කරගෙන ආපු අවස්ථාවල අපි සාකච්ඡාව ටිකක් හොඳට යන බව පේනවා. යම්කිසි මාතෘකාවක් එහෙම නැත්නම් සූත්‍ර දේශනාවක් අපි මුල් කරගෙන ලබන සති සාකච්ඡා කරනවා නම් කාගේ හරි අදහසක් තියෙනවා නම් දැනගන්න කැමති මුලින්. මට හරි යම්කිසි අදහසක් තියෙනවා ඒ සම්බන්ධව ලබන සතියේදී අපි කතා කළ යුතු මාතෘකාව සූත්‍ර පිළිබඳව එම නෑ වගේ පේන තියෙන්නේ නේද? හොඳයි. එහෙමනම්
කාටවත් නැත්තම් දැන් ඔය චේතනා සූත්‍රය දැන් මේකට සම්බන්ධ වෙන්නේ නිසා අර මා කැමති අර පකප්පේති චේතේති පකප්පේති අනුසේති වගේ මගේ ඉල්ලීම ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. මා හිතනවා අනිත් පින්නතුනුත් සම්බන්ධ වේවි කියලා ඒ යෝජනාවට තුනුරංගේම සරණයි.
අමදමත් මමත් විශ්තන්නේ කොහොමද අදහසක් අපි අර මේ ඒ සම්බන්ධතාවයක් ඇතුව යන එක ගිය මේ සති සාකච්ඡා කරපු කාරණා වලට සම්බන්ධයක් ඇතුව ධර්මයේ කොටින් ගත්ත සම්බන්ධ තියෙන බව සත්‍යයක් ඒ තුන උතර මේ පිළිවෙලට යනවා නම් හොඳයි. අපිට ආශ්‍රය ගැනත් කතා කරන්න පුළුවන්. එමුණත් ඩොක්ටර් අලිතතුංගගෙන් අපි හමු වෙමු මොකද අපි ලබන සති සාකච්ඡා කරන්න කියලා.
ඔය සාක්කේ යෝජනාව බොහොම හොඳයි.
හොඳයි. අපි එනම් ඒ ආකාරයට බලමු. එහෙනම් කට්ටියට අපි යෝජනා කරමු චේතනා සූත්‍රය පුළුවන් කට්ටිය බලන්න. අපි නැවත සැරයක් ડોક્ટર අතුක මතක් කරන්න කට්ටියට කොතන දෙක තියෙන්නේ කියලා.
සංයුත්ත නිකාය නිදාන වග්ගය කියන එක තමයි මට මතකයේ තියෙන්නේ. මම මේ මතකයෙන් කියන්නේ සංයුත්ත නිකාය බලන්න නිදාන වග්ගයේ චේතනා සූත්‍රය කියන එක.
නිදාන වග්ගය. හොඳයි. එහෙමනම් අපි ධර්ම සාකච්ඡාවද නිමා ගන්න. මම කාරුණිකව ඉල්ලා සිටිනවා චන්ද්‍රා දිසානායක මහත්මියට අද වැඩි කතා කරන්න නැති නිසා මේ පැත්තේ පින්දිලා සාකච්ඡා නිවා කරන්න කියලා. මයික් එක මියුට් කරගත්තා ඉන්නේ සිත්සරයි.
ඉස්ලාම ප්‍රතිමෙන්ම අපේ ගුරුදේවයන් වහන්සේ වන ලලිත් ප්‍රණතුංග මහත්මයාට සිංහල මෝදන් කළ යුතුයි. අපට මේ කරන විශාල සේවය මම දන්නවා ඔබතුමා භාවනා කරන කෙනෙක් ඒ කාල වේලාවල් අත්තරලා අපට කරන මේ සේවය මේ භාවනාව වැඩි දියුණු කර ගැනීමටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පළමුවෙන්ම. ඒ වගේම අපිට මේ සේවය ලබා දෙන දලුවත් මහත්මයා මම හැමදාමත් හිතනවා කියනවා අනන්ත ප්‍රමාණ කුසල් සම්භාරය රැස් කරගන්නවා. ධර්ම දානේ තමයි උතුම්ම දානේ ලෝකේ තියෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව. ඒ වගේම නොකිය බැරි තවත් කෙනෙක් ඉන්නවා අපේ සාක්‍ය මහත්මයා. නිතරම කියනවා මහත්මයා කියන්න එපා කියලා. මට ඒක පුද්ගලිකවම කිව්වොත් නමුත් මම කියා හිටිය මම මහත්මයාමයි කියන්නේ කියලා. මොකද මට හේතුව ගුරුවරයා මගේ ගුරුවරයාට මම ගුරු ගෞරවය දැක්විය යුතුයි ඒ නිසා කියලා. ඉතින් දැන් ඔබ තුන්දෙනාට මම කතා කරා. ඒ වගේම මේ සාකච්ඡාවට සහභාගි වෙන අපේ අනිකුත් සහෝදර සහෝදරයන් සියලු දෙනාටත් ඒ වගේම ධර්මඥානෙ දියුණු වේවා. මේ කරන වැඩවලින් අපි බොහෝම ප්‍රයෝජන ලබනවා. කුසීත වෙහිකී අපි දැන් නැගිටලා යම් යම් බොහෝම ඉතා වටිනා ධර්ම කොටස් අපි තේරුම් අරගෙන අහගෙන යම් යම් වැරදි ස්ථාන තියෙනවා නම් ඒවක් හදා වදාගෙන අපි බොහොම දියුණුවක් ලබලා තියෙනවා. ඒ සියලුම කුසල් අපි සියලු දෙනා ඔබ සියලු දෙනා ඇතුළු අප සියලු දෙනාට අසා සිටින අප සියලු දෙනාටම අපගේ මේ ගමන ඉතාම කෙටි කාලයකදී සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට තම තමන් බලාපොරොත්තු වෙන බෝධියකට පැමිණ මේ අවසානයේ මේ දුකෙන් මිදීමට අපි සියලු දෙනාටම හැකි වේවා ඉසීම වේවා කියලා මම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු මම වචන එකයි කිව්වොත් මම හිතන්නේ ඉච්ච ලස්සන කිව්ව චන්දසනක මහත්මියගේ ඒක ලස්සන නැති වෙනවා ඒ කියපු දේ ඉඳ මම මුකුත් කියන්නේ නැහැ. ඉතින් අද ඒක බොහොම ලස්සන බොහොම ලස්සනට පින් දුන්නා. මම ඔකට වචනයක් කියන්න ගියොත් ඒ කොහොමද මදි බොහොම හොඳටම කිව්වා. ඉතමත් පින් අපි බොහොම සහිත සතුටු වුණා හැමෝගේ මේ වචන ටික අහලා. ඉතින් අපි ඒ ආකාරයට ධර්ම සාකච්ඡාවද නිමා කරමු. ඉතින් අපි එහෙමනම් ලැබුණු සතියේදී සුපුරුදු වේලාවට සුපුරුදු පරිදි මුණගැසෙමු.